මේවා තේරුම් ගන්න. ඉතින් මම ඔය ගොඩාක් අමාරු දේවලුත් නෙමෙයි මේ කියන්නේ. නේද? තේරුම් ගන්න එච්චර මේ අමාරු
අමාරුම දෙයක් නෙමෙයි.
පොඩ්ඩක් නුවණ තියෙන කෙනෙකුට හිතනවා නම් තේරුම් ගන්න අපහසු නෑ. අපිට මහා වචන ගොඩක් නෙමෙයි මේ කියන්නේ. දැන් අභිධර්මී කියා දෙන්න ගියොත් වචන ගොඩාක්නේ. එහෙම දෙයක් නෙවෙයි නේද? කිසිම පාළි වචනයක් ඕනේ නෑ. මේ එළියේ තියෙන දේවල් දැනගත්තේ කොහොමද කියලා හොයන්න. හොයන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මොන ආයතන වලින්ද ඔබ දැනගත්තේ? නේද? මොන ආයතන වලින්ද ඔය දේ දැනගත්තේ කියලා ඉස්සෙල්ලාම ආයතන අඳුරගන්නවා. ආයතනත් මහ ගොඩක් නැහැ නේ. ඔක්කොම ගත්තත් කීයද තියෙන්නේ? 6යි. එතකොට 6න් කොයි ආයතන වලින්ද ඔය දේ දැනගත්තේ? ඒකෙදී අපිට දැනගන්න ඕන සද්දයක් ඇහිලාද, දැකලාද නේද? මේ සුවඳක් දඳක් ඇවිල්ලාද, රසක් දැනිලාද, කයෙන් ස්පර්ශ වෙලාද? ආයතන පහයි ඇත්තටම තියෙන්නේ. කයටයි තියෙන්නේ. ඉතුරු එක මනසනේ. නේද? ඒකට මේ මොහොතේ මොකක් හරි දැනගත්තොත් බලන්න මොන ආයතන හරහද ඔක දැනගත්තේ? ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආයතන පිරිසිඳ දකින්න. ආයතන පිරිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ. හරි. ආයතන පිරිසිඳ දකින්න පළවෙනි දේ තමයි මොන ආයතන වලින්ද ඔක දැනගත්තේ? මොනවාම හරි දැනගත්තොත්. දැන් එළියේ වහිනවා කියලා දැනගන්නවා. කොහොමද දැනගන්නේ? සද්දේ ඇහෙනකොට දන්න ඕන වහිනවා කියලා නේද? එතකොට ආයතන මොනවද? කන. කනෙන්නේ සද්දේ ඇහෙන්නේ. අනිත් ආයතන වලින් සද්ද ඇහෙන්න බෑනේ. ඇහෙන් ඇහෙන්න බෑනේ සද්ද. සද්දේ ඇහිලා තියෙන්නේ කන. හරි. එතකොට එක ආයතනයක් අඳුරගත්තා. ඉතින් කනට දෙන්න පුළුවන් සද්දයක් විතරනේ. වැස්සක් දෙන්න බෑනේ. එනා සද්දේ අනුව කල්පනා කරලත් තියෙනවා මනස. සෝතායතනයි මන ආයතන. ඒක අමාරු ගන්න නෑ නේ ඔය දෙක අඳුර ගන්න නේ. සෝතායතනයි මන ආයතන. ඊළඟට බලනවා සෝතායතනෙට කරන්න පුළුවන් මොකක්ද? සද්දයක් දෙන්න විතරයි. නේද? රූපයක් දෙන්න බෑනේ. රසක් හදලා දෙන්න බෑනේ කනට. කනට පුළුවන් සද්දයක් දෙන්න විතරයි. එහෙනම් ශබ්දය රූපයක් බවට පත් කරලා තින්නේ කවුද? මනස. මනාය. නේ. මේ මනායතනේ ශබ්ද ගැන හිතන්න ගිහින් තමයි අපිට රූපයක් මතක් වෙලා තින්නේ, සිහි වෙලා තින්නේ. එතකොට දැන් ඇහුණ ශබ්දෙයි පරණ අත්දැකීම් ටිකයි එකතු කරලා හිත කල්පනා කරනවා. එතකොට හිතෙන් හදන දේ තමයි ඊළඟට හිත දැනගන්නේ. හරි. ඒකට කියනවා මන ධම්ම මනෝ විඤ්ඤාණ. මනසට අරමුණු වෙන්නේ ධම්ම විතරයි. වෙන කිසිවක් කිසිම දෙයක් මනසට දැනගන්න බෑ. මනසට අරමුණු වෙන්නේ ධම්ම. ධම්ම කියන්නේ මොනවද? ධම්ම කියන්නේ මනසෙන්ම සකස් කරන දෙයක්. මනෝමය දෙයක්. මනෝපුබ්බං ගමා ධම්ම. ධම්ම වලට කලින් ඉන්නේ කවුද? මනස. නේද? එහෙනම් ශ්‍රේෂ්ඨ වෙන්නේ මනස නේද? ධම්මයෙන් ඉපස්සෙනේ. එතකොට මනෝපුබ්බං ගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය. මේ ධම්ම කියන්නේ මොනවද කියලා ඔය කියන්නේ මනෝමය දෙයක්. ධම්ම කියන්නේ මනෝමය. මනෝමය කියන්නේ හිතින්ම හදපු දෙයක්. මනසෙම නිර්මාණය. මනෝමය. දැන් ලෝහමය කියන්නේ ලෝහයෙන් හැදුවාමනේ. එයාගේ මනෝමය කියන්නේ මනසෙන් හදපු. එහෙනම් මේ ධම්ම කියන එක මනසේ නිර්මාණය, මනසෙන් හදපු දෙයක්. එහෙනම් හිත දැනගන්නේ හිතෙන් හදපු දෙයක්ම. හරි? ඒකට දෙන නම තමයි ධම්ම. දැන් මනසට අරමුණේ ධම්ම. දැන් ඇහැට රූප වගේ, කනට ශබ්ද වගේ මනසට ධම්ම. ධම්ම කියන්නේ එළිය තියෙන ඒවා නෙවෙයි. ධම්ම කියන්නේ මනසෙන්ම හදපු ධම්ම. නේද? එතකොට හිතනවා කියන්නේ මනසෙන්ම හදන දේ මනස දැනගන්නවා. කල්පනා කරනවා කියන්නේ ඔච්චරයි. නේද? අපි නිකන් ඇස් දෙක වහගෙන කල්පනා කර කර හිටියොත් මොනවද මේ දැනගන්නේ? හිතෙන්ම හදන දේක් හිත දැනගන්නවා. නේද? එතකොට ඒවා එළියේ තියෙනවා කියලා බාරගන්නේ අපේ පරණ පුරුද්දට මෝඩකමට. දැන් ඔන්න දැන් ගෙදර ගැන හිතනවා කියන්නේ. අපිට හිතෙන්නම අරහි තියෙන ගෙදර නේද? ඒ වුණාට එහෙ තියෙන ගෙදරද දැන් ඔය හිත පෙන්නන්නේ. එහෙ තියෙන ගෙදර නම් දැන් ඔන්න මේ වහතේ කවුරු හරි ගෙදර ඇවිල්ලා ඉන්නවා නම් කියන්න ඕන. අන්න මෙයා ඇවිල්ලා කියලා. කියන්න පුළුවන්ද? නැහැ. එතන තියෙන ගෙදර නම් දැන් පේන්නේ. නේද? මේ මොහොතේ කවුරු හරි ආවනම් එහෙම ඒකත් පේන්න ඕනනේ. ඇයි ඒක පේන්නේ නැත්තේ? ඇයි පේන්නේ නැත්තේ? දැන් ඔය හිතට පේන්නේ එතන තියෙන ගෙදර නෙමෙයි. කලින් ගෙදරින් එනකොට හිතට දාගත්තු කේ තමයි දැන් පේන්නේ. අතීත අත්දැකීම. නේද? දැන් අපි ගෙදර ගැන හිතනවා කියුවට ඔය හිතන්නේ අන්තිමට පෙර අත්දැකීමෙන් අන්තිමට දාගත්තු ගෙදර. නේද? දැන් මොකක් හරි වෙලා ඔය හුලඟක් ඇවිල්ලා ගහක් කඩන් වැටිලා ගේ පොඩි වෙලා නම් එහෙම. ඒක පේනවද දැන්? වෙන්න බැරිද? මේ මොහොතේ ගෙදර නෙමෙයි මේ හිතට පේන්නේ. අන්තිමට එනකොට තිබුණ ගෙදර තමයි දැන් පේන්නේ. නේද? අපේ මෝඩකමට තමයි අපි හිතන්නේ දැන් තියෙන ගේ ගැන තමයි මේ හිතන්නේ. ඒ අවිද්‍යාව. දැන් බාහිර තියෙන දේ ගැනයි මේ හිතන්නේ කියන්නේ අවිද්‍යාව. මොකද හිතට බෑ බාහිර තියෙන දේ දකින්න. හිතට බෑ බාහිර තියෙන දේ දකින්න. හිත දකින්නේම හිතට අරමුණු කරන්න පුළුවන් ධම්ම කියන જાතිය විතරයි. මන ධම්ම. ඒක ඉතින් ඉස්සෙල්ලා දැකපු එකක් වෙන්න පුළුවන් නැති එකක් වෙන්න පුළුවන් කොහොම හරි හිතෙන් හදපු දෙයක්. මනෝමය දෙයක්. ධම්ම කියන්නේ මනෝමය දෙයක්. මනෝමය දෙයක් කවදාවත් එළියේ බාහිර අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි. නේද? මනෝමය කියනකොට මනසේ නිර්මාණය. එහෙනම් හිතන හැම එකක්ම මනසෙන් හදන දේ මනස දැනගන්න. ඒකට අපේ මෝඩකමට තමයි අවිද්‍යාවට තමයි ඔබ බාහිරෙන් කියලා තියෙන්නේ. මේ දැන් හිතන්නේ එළියේ තියෙන දෙයක් ගැන කියලා හිතන්නේ මුලාවට, අවිද්‍යාවට. ආයතන පිරිසිඳ දැකලා නැහැ. නේද? දැන් මන ආයතන පිරිසිඳ දකිනවා කියන්නේ මනසට අරමුණු කරන්න පුළුවන් ධම්ම විතරයි. ධම්ම කියන්නේ මනසෙම නිර්මාණය. ඒවා දේවල් නෙමෙයි. මොන අයින් හරි හැදිච්ච එළියේ තියෙන දේවල් නෙමෙයි මනසට. හරි? ඔන්නඔක තේරුම් ගත්තොත් ලොකු ධර්මතාවයක් දකින්න පුළුවන්. හිතෙන් කල්පනා කළොත් දැනගන්නේ හිතේ තියෙන දේවල් මොකද? ඒවා එළියේ තියෙන දේවල් නෙවෙයි. නේද? දැන් දරුවා සිහි කරගත්තොත් එළියේ තින්නේ හිතේ. යාද හරි වැඩි. දැන් එයාම කිව්වනේ අම්මගේ හිතේ තියෙන එළියේ. ඔව්. හඳයි. දැන් අම්මා තේරුම් ගන්න ඕන ධර්මයේ මෙහෙන් පෙන්නන්න එපා දුව. මෙහෙ මෙහෙ. මට සිහි වුණේ හිත ඇතුලේ හිතෙන් හදපු දෙයක් නේද? එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අහම ධර්මතාවයක් නේද? ආයතන පිරිසිඳ දකින්න. ඒකට මන ආයතනේ අපි අඳුර ගන්නවා. හිතෙන් හිතන ඒවා ඔක්කොම තියෙන්නේ හිත ඇතුලේ. අපේ මෝඩකමට තමයි ඒවා බාහිරට දාලා තියෙන්නේ. අර බල්ලා වතුරේ බල්ලෝ හදන්නේ. ඒ මානසිකත්වය අපේ තාම කැඩිලා නැහැ. නේද? වතුරට බුරපු මානසිකත්වය තාම කැඩිලා නැහැ. ඒ ලෝකෙට අහු වෙලා ආපු සසරේ ආපු පුරුදු. නේද? මේ ආයතන වලින් දැනගන්න ඒවා තියෙන්නම එළියේ කියලා හිතන පුරුද්ද තාම කැඩිලා නැහැ. එනිසයි සසරේ ආවිත් සසරේ යන්නේ. බුදු කෙනෙක් පෙන්වන්නේ ඔය එළිය තියෙන ඒවා නෙමෙයි. ඔය ලෝකයේ කියලා හිතන ටික තියෙන්නේ හිත ඇතුලේ. ලෝකයේ තියෙන්නේ හිත ඇතුලේ. ලෝකේ හැදෙන්න සමුදය තියෙන්නේ හිත ඇතුලේ. ලෝකයයි ලෝක සමුදයයි. මේ සමුදය දැක්කොත් දැන් එළියේ පනවපු එක නැති වෙනවා නේද? නිරෝධ වෙනවා. එකක් දන්නේ. අනේ නිරෝධය. ඒකට ලෝකයයි සමුදයයි නිරෝධයයි. නිරෝධ කරන මාර්ගය ඔය ඔක්කොම තියෙන්නේ Taman තුල. බාහිරේ නෙවි. බාහිරෙන් කොච්චර හෙව්වත් ඔය ඇත්ත හම්බ වෙන්නේ නැහැ. ලෝකේ ඇත්ත දකින්න බෑ. හරි? ඒක ලෝකේ ඇත්ත දකින්න නම් ලෝකයයි සමුදයයි නිරෝධයයි මාර්ගයයි Taman තුලින්ම දකින්න. මේ ආයතන තුලින් දකින්න. බඹයක් පමණ ශරීරය තුලින් දකින්න. කියලා දේශනා. නේද? එතකොට ඒක අපි අඳුර ගන්නවා.
එතන තේරුම් ගන්නකොට දැන් මේ අවස්ථාවේ අපි මේ සක්කාය දිට්ඨිය ඇත්ත කොහොමද එතන කොයි විදිහටද ඒ රාම්බව අඩු වෙන්නේ හරියට එහෙම.
ඔව් දැන් සක්කාය දිට්ඨිය දුරු කරන එක තමයි පළවෙනි එක. දැන් සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ කොහොමද? ඇයිස්සලා මං කියුවේ අසුරු කළ මම වෙන්නේ. අසුරු නොකරගෙන නෙවෙයි. ඉතින් පළවෙනි එක තමයි රූපය අසුරු කළොත් මම මේ මීරු අසුරු නොකරගෙන නෙවෙයි. දැන් රූප තියෙන්නේ එළියේ පනෝමයිනේ. ඒක ඕවා එළියේ තියෙනවමයි කියලා හිතන තාක්කල් මම ඉන්නවා. මොකද ඒව දැනගන්න මම ඉන්නවා. මම හදලා එළියෙන් තියපුවානේ. නේද? එතකොට අපි ඕවා එළියෙන් තියෙන එක නවත්තපු දවසට මම පිහිටන්න පුළුවන්ද? රූපයෙන් ඉඳ මම පිහිටන්න පුළුවන්ද? දැන් රූප උපද්දන්න ඇති දවසට රූපය නිසා මම පිහිටයිද? නැහැ. දැන් බල්ලා වතුරේ බල්ලෝ හදන තාක්කල් ඔන රූපයක් තියෙනවා. එතකොට ඒක දැනගන්න බල්ලෙක් ඉන්නවා. මම ඉන්නවා. නේද? උට අවබෝධ වුණත් ඔක මෝඩකමටයි ඔය එළියේ රූපේ හැදුවේ. මෝඩකම නැත්තම් ඔහොම හැදෙන්නේ නැහැ කියලා තේරුම් ගත්ත දවසට අවිද්‍යාව දුරු වුණ දවසට දැන් රූප නැහැ නේද? බාහිර රූප. එහෙනම් බාහිර රූපේ හින්දා දැන් සක්කාය දිට්ඨිය එයිද? එන්නේ නැහැ. ඒ රූප ඇසුරු කරන තාක්කල් තමයි මම වෙමි කියන එක එන්නේ. ඇසුරු නොකළොත් මම පිහිටන්න බෑ. මම හැදෙන්න බෑ. එන්න. ඒතර ඔය දේශනාව උපාදාය අස්මීති හෝති නො අනුපාදාය. ඇසුරු කළොත් මම වෙමි. ඇසුරු නොකරගෙන නෙවෙයි. මොනවා ඇසුරු කළොත්ද? රූපය ඇසුරු කළොත්. රූපං උපාදාය අස්මීති හෝති නො අනුපාදාය. ඒක තමයි මේ විස්තර කළේ. ඒක තව තියෙනවා. වේදනා ඇසුරු කළොත් ඒත් මම වෙමි. සංඥාව ඇසුරු කළොත් ඒත් තියෙනවා. සංකාර ඇසුරු කළොත් ඒත් තියෙනවා. විඥානය ඇසුරු කළොත් ඒත් මම ඉන්නවා. හරි. එතකොට මේ පහම පිරිසිඳ දකින්න තියෙනවා. දැන් මේ පෙන්වුවේ රූපේ පිරිසිඳ දකින්න හැටි. අපි බලන්න ඕන සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ මොනවා හින්දාද? රූපය නිසා සක්කාය දිට්ඨිය ඇති වෙනවා. හ්ම්? සක්කාය දිට්ඨිය කැඩුනොත් නේ සෝවාන් වෙන්නේ නේද? වෙන විදිහක් නැහැ. ඒකට රූපය නිසා සක්කාය දිට්ඨිය ඇති වෙනවා. කී ආකාරයකට ඇති වෙනවද රූපය නිසා? සක්කාය දිට්ඨිය හතර ආකාරයකට එන්න පුළුවන්. රූපයම මම කියලා හිතෙන. දැන් මේ ශරීරයක් තියෙනකොට ශරීරය තමයි මම කියලා හිතෙනවා නේද? එහෙම නැත්තම් මේ රූපය ඇතුලේ මම ඉන්නවා කියලා හිතෙනවා. දැන් අපි ශරීරයම මම කියලා හිතුවොත් එහෙම අදිස්සියේ ඔය අතක් එහෙම කපන්න උනත් ඔපරේෂන් කරලා අයින් කරනවනේ නේද? මේ ශරීරේ මම වුණා අතේ මම හිටියොත් එහෙම අත අයින් කරන්න බැරි වෙනවා නේද? ඈ එතකොට ශරීරේ මම දැන් කොණ්ඩේ කපනකොට මම හිටියොත් එහෙම අයින් කරන්න බැහැ නේද? මේ පොතු කපනකොට එහෙනම් ශරීරයේ මේ හැමතැනම මම කියන්න පුළුවන්ද? බැ. දැන් මුලින් ඉරේම මම කියලා හිතුණාට ඔහොම හොයනකොට නේද? නැත්ත කපපු අය ඉන්නවා, වකුල් කපපු අය ඉන්නවා නේද? ඒගොල්ලෝ ඉන්නේ කොහොමද? ශරීරේ ආවුණා නම් මුළු ශරීරෙම. එහෙනම් මුළු ශරීරෙම නෙවෙයි නේද? දැන් මොකද හිතෙන්නේ? මම ඉන්නේ කොහෙද? ඒ ශරීරයේ තුල කොහේ හරි ඇති නේද? ඒ හින්දා නේ එක එක කෑලි අයින් කරන්න ඕන. ආ දැන් හිතෙනවා එහෙනම් ශරීරේ මම නෙවෙයි. ශරීරයේ තුල කොහෙද ඉන්නවා මම නේද? එතකොට මේ දෙවෙනි ආකාරي සක්කාය දිට්ඨිය. දැන් පළවෙනි එක තමයි ශරීරේම මම කියන එක. ඊළඟට හිතෙනවා ශරීරයේ තුල කොහේ හරි මම ඉන්න. ඊළඟට තව හිතන විදිහක් තමයි මම තමයි ওই ශරීරය විදිහට පේන්නේ. මම රූපවන්තයි. මම තමයි ඔය ශරීරයක් වගේ පේන්නේ. එහෙමත් හිතනවනේ. එහෙමත් මම ඉන්නවා. අනිත් විදිය තමයි මා තුල ශරීරය කියන්නේ. මම කියන එක්කෙනා ඇතුලේ තියෙන එකක් තමයි මේ ශරීරය කියලා එහෙමත් හිතෙන්න පුළුවන් නේද? ඒවා එක එක වෙලාවට එක එක විදිහට එන්නේ. ඔය හතරෙන් එකක් හරි තිබුණොත් ඒක සක්කාය දිට්ඨි. ඒ මම ඉන්නවා කියන එකේ ඉන්නේ නේද? හරි. එතකොට තේනවාද අපි රූපයක් ඇසුරු කළොත් ඔය මම කියන එක කොහෙන් හරි එනවා. එන්න පුළුවන් විදි හතර ආකාරයක් තියෙනවා. එතකොට ඕක දැන් ඔය ශරීර රූපේ පැත්තෙන් එන්නේ නැහැ. එළිය රූපයක් ඇසුරු කළත් මං කිව්වේ අර එහෙ දෙමලිච්චෙක් ඉන්නවා කියනකොට ඒත් මම ඉන්නවා. ඒක දැනගන්න මම ඉන්නවා. ඒක බාහිර රූපයක් පැනෙව්වක් සක්කාය දිට්ඨිය එනවා. අභ්‍යන්තර රූපේ මේ ශරීර රූපේ තියෙනවා කියලා පැනෙව්වත් මම කියන එකෙන් නම් බේරෙන්න බෑ. ශරීරයක් තියෙනවා මගේ නෙවෙයි කියලා බේරෙන්න බෑ. ඒක අපි හිතරවට්ට ගන්න එකක් විතරයි. නේද? මගේ නෙවෙයි නම් කාගේද? ශරීරයේ තියෙනවා මම නෙවෙයි කිව්වට අපේ හිත ඇතුලේ දිනනවා නේද? ওই ශරීරේ මම නේද? දැන් අපි මේ ශාලාවට කියනවා මෙතන කියලා නේද? මෙතන තියෙන ශාලාව. ගෙදර තියෙන්නේ කොහෙද? මෙතනද අතනද? අතන නේද? අරහෙ නේද? මෙතන තියෙන්නේ මොකද්ද? මේ ශාලාව, පන්සලේ ශාලාව නේද? ගෙදර තියෙන්නේ වෙන කොහෙද? බාහිරේ නේද? අපි ගෙදරට ගියොත් ගෙදර අතනද මෙතනද? එතකොට ගෙදර මෙතන නේද? පන්සලේ ශාලාව නම් අන්න අර හිතිය. නේද? දැන් ඔය අතනයි මෙතනයි වෙනස් උනේ මොකක් හින්දාද? මම ඉන්න තැන අනුව නේද? නැත්තම් මේ ශාලාවයි ගේයි මාරු වුණාද? ඒවා තියෙන තැන. කවුද මාරු? මේ අතන මෙතන මාරු කරන්න. මම ඉන්න තැන නේද වෙනස් වුනේ? ඈ? එහෙනම් අතන හරි මෙතන හරි කියනකොට මම ඉන්නවද නැද්ද? ඉන්නවා. තේනවාද අපේ සක්කාය දිට්ඨිය රිංග නැහැ? එහෙනම් මම නොවන ශරීරයක් තියනවා කිව්වට හරියන්නේ. ওই ශරීරේ තියෙන හැම තැනම මෙතන වෙනවා. මේක ගේ ඇතුලේ තිබුණාද? ගෙදර මෙතන. මේ ශාලාව ඇතුලේ තිබුණා. ශාලාව මෙතන. ඇයි මෙතන ඉන්නේ? මම නැත්තම්. එන්න. මේ කොච්චර සියුම්ද කියලා. ඉතින් ඔබ ලේසියෙන් කැඩෙන්නේ නැහැ. දහම හරියට තේරුම් ගත්තේ නැත්නම් භාවනාවෙන් විතරක් කැඩෙන්නේ නැහැ. හරි. ඒකයි මේක බුදුහාමුදුරුවෝ කියන්නේ මේ සෝවාන් වෙන පුද්ගලයා මේ ශාසනේ විතරයි ඉන්නේ කියලා. එහෙනම් දහමක් අහලා තේරුම් ගත්ත කෙනාට විතරයි සෝවාන් වෙන්න පුළුවන් නේද? නැත්නම් ඉතින් බුදුදහම නැති කාලෙත් සෝවාන් වෙන්න පුළුවන්. එහෙම බෑ. ඒ තරම් කෙනෙකුට හිතා ගන්න බැරි තරම් ගැඹුරුයි මේක. ඒත් මේ ශරීරය වෙනස් වෙනවා කියලා බැලුවට සක්කාය දිට්ඨිය කැඩෙන්නේ නැහැ. වෙනස් වෙන ශරීරය හරි කියනවා මම ඉන්නේ. නේද? තේනවද? වහින්දා තමයි කියන්නේ රූපය අඳුරු කළොත් මම වෙමි. ඇසුරු නොකරගෙන නෙවි. තේරුණා? එහෙනම් මේකෙන් මිදෙන්න නම් රූපය ගැන හොඳට හොයලා බලන්න කියනවා. බුදුරජාණන් වහන්සේ කියනවා රූපය ගැන හොඳට හොයලා බලන්න. ඇත්ත ඇති හැටි හොයලා බලන්න. එතකොට මේ අපි අජ්ජත්ත කියලා හිතන රූපෙත් ඇත්ත හොයලා බලන්න. බහිද්ද කියලා හිතන රූපෙත් ඇත්ත හොයලා බලන්න. අපිට ඕන ඇත්ත නෙමෙයි, පවතින. හරි? අපි විශ්වාස කරන එක නෙමෙයි. පවතින ඇත්ත හොයන්න. ඒකට තමයි කියන්නේ ඉති අජ්ජත්තං වා කායේ කානුපස්සී විහෙරති. බහිද්දාවා කායේ කානුපස්සී විහෙරති. අජ්ජත්තකයක් කියලා දෙයක් තියෙනවා නම් ඒකේ හොඳට හොයලා බලන්න. කානුපස්සීව ඉන්න. බහිද්දකයක් කියන්නේ රූපයක් නේද? බහිද්දක කියලා දෙයක් තියෙනවා නම් ඒකෙත් හොඳට කායනපස්සීව ඉන්න. ඒ කය කියලා ගත්ත එකේ කායනපස්සීව ඉන්න. කොහොමද කායනපස්සීව ඉන්නේ? සතිපට්ඨාන සූත්‍රය කොහොමද කියලා තියෙනවා. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙති. සමුදය ධර්මතාවයේ දකිමින් ඉන්න. සමුදය කියන්නේ මොකක්ද? ඈ? හටගත් එක කොහොමයි? කයක් තියනා නම් ඒක අඤ්ඤත්ත කය හරි බහිද්ද කය හරි හටගත් එක කොහොමද කියලා දකිමින් ඉන්න කියනවා නේද? කයක් හටගත්තේ කොහොමද කියලා හොයන්න කියන. සමුදය හොයාගන්න කියන. ලෝකයයි ලෝක සමුදයයි හොයන්න කියන්නේ කොහෙන්ද? එළියෙන්ද Taman තුලින්? Taman. නැත්නම් හොයන විදිහක් කියලා තියෙන. එහෙම හෙව්වොත් විතරයි ඇත්ත හම්බ වෙන්නේ. නේද? එහෙනම් අපි දැන් ඔන්න එළියේ කයක්, එළියේ රූපයක් තියනවා කියලා හිතන ගමන් සමුදය හොයාගන්න වෙනවා. බල්ලෙක් පුරනවා හරි නේ. එළියේ ඉන්න බල්ල. අන බහිද්ද කය. නේද? දැන් ඒකේ සමුදය කොහෙද තියෙන්නේ? බල්ලව හටගත්තේ කොහොමද? හා? සද්ද ඇහුණ හින්දා නේද? සද්ද ඇහුණ නැත්නම් අපි දැනගන්නේ ඉඳ බල්ලෙක් ඉන්නාද? අපේ ලෝකෙට බල්ලෙක් ඉඳීද? නැහැ. ඒක සද්ද ඇහෙන්න ඕන. සද්දයක් ඇහුණ පළියටම බල්ලෙක් මෙවෙයිද? නැහැ. බල්ලෙක්ව හදන්න කෙනෙකුත් ඉන්න ඕන. එයා හදලා තින්නේ කවුද? මනසෙන්. සද්ද ඇහුනේ සෝතායතනෙන් සද්දට අනුව කල්පනා කරන්න ගිහිල්ලා තමයි බල්ලෙක්ව සිහි වුනේ. නේ. ඒකට ඒ දැනගත්තු බල්ලා. හිත ඇතුලේද එළියේද? නැහැ ආයතන පිළිවෙල දැක්කොත් තේින්න ඕන හිතට කරන්න පුළුවන් එකම එක වැඩයි. මන ධම්ම මනෝ විඥාන. ධම්ම ටික තියෙන එළියේද හිත ඇතුලේද? එතකොට හිතට පුළුවන් මනසෙන් මහදපු ධම්ම ටිකක් දැනගන්න විතරයි. මන ධම්ම මනෝ විඤ්ඤාණ. අපේ මෝඩකමට නේද මේ දැනගත්තු දේ එළිය කියලා විශ්වාස කරන්නේ. තේරෙනවද? නම මෝඩකම අවිද්‍යාව නිසායි එළිය බල්ලෙක් බාර ආරන්නේ. නේ එළිය බල්ලෙක් පනෝලා ඒක ඇත්ත කියලා බාර ආරන. නේද? වතුරේ බල්ලෙක් හැදුවා වගේ. නේද? එතකොට එළියේ බල්ලා බහිද්ද රූපේ ඒකේ සමුදය මොකද්ද? ආයතන මුලාව. නේද? ඉතින් අද පුතේ හිත දැනගත්තා කියන තැන සිහිය නුවණ නැහැ. මෙතන සිහිය නුවණ පිහිටියෝ. බාහිර බල්ලා උපදීද? නැහැ. ඉපදුන් නැත්තම් නිරෝධ. නේ හටගත්තේ නේද? බල්ලෙක් හිටියොත් එහෙම ඔකට කියනවා ඒ රූපේ අපි උපාදාන කරලා. වතුරට ඉබෙන බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කිව්ව තු බල්ලෙක්ව උපාදාන කරලානේ. නේද? එළියේ බල්ලෙක් ඉන්නවා කිව්වොත් අපි ඒ බල්ලව උපාදාන කරා. උපාදාන කියන්නේ දැඩිව ඔව් අතට නම් අහු වෙන්නේ නැහැ. කොහෙන්ද අල්ලගෙන තියෙන්නේ? හිතෙන්. නේද? දැඩිව විශ්වාස කරනවා ඒක ඇත්තමයි. නේද? ඒ දැඩිව බාර ගන්න ගතිය. මේකට කියනවා උපාදානයි කියලා. අපි අර බුරපු බල්ලා ඉන්නේ එළිය කියලා උපාදානයි. නේද? වතුරට ඉබෙන බල්ලා ඔය පේන බල්ලා ඉන්නේ එළිය කියලා උපාදාන කරලා දෘෂ්ටිගත කරලා. තත් රූප උපාදානය දුකයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා නේ. හරි. සංකිට්ඨේන පංච උපාදාන ස්කන්ධා දුක්ඛ. තත් උපාදාන ස්කන්ධ පහෙන් එකක් මේ රූප උපාදානය. එන එක දුකයි. දුකයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. අපිට තාම තේින්නේ නැහැ නේද? එළිය බල්ලෙක් හිටියට දුක මොකද්ද නේද? එතකොට බුදු කෙනෙක් තමයි මේ පෙරණොයස් වූ විරු දහම පෙන්වලා දෙන්නේ. ඒක එළිය රූපයක් පැනවීමම දුකයි. ඇයි මේක අවිද්‍යාවෙන් කරන දෙයක්? අවිද්‍යාව පත්‍ය සංඛාර. මෝඩකමටයි ඔක්කොයි. හෙත් හිතෙන් හදපු දේ හිත දැනගත් තා කියන තැන නුවණ නැතිකමට සිහිය නුවණ නැතිකමට තමයි ඔය දැනගත්තේ එළියේ ඉන්න බල්ලෙක් කියලා බාහිර බල්ලෙක්ව පැනෙන්නේ. සිද්ධ වුණේ වන ධම්ම මනෝ විඥාන. හිතෙන් හදපු දේ හිත දැනගන්න. නේද? දැන් එතකොට එළිය බල්ලෙක් බාරගත්තොත් ඒක දුකනේ. නෑ රූප උපාදානස්කන්ධේ දුකයි. දුක්ඛ සමුදය කොහෙද තියෙන්නේ? ආයතන මුලාව. අවිද්‍යාව. ඔව්. මනසේ මුලාව. මනසෙන් හිතන එක නෙවෙයි හිතපු දේ එළිය තියනවා කියන මුලාව නේද? මන ආයතන ගැන සිහිය නොවන නැතිකම. නේද? අවිද්‍යාව මතනේද දැන් එළිය රූපේ පැනෙන්නේ. හරි? ඒකට තමයි දුක කියන්නේ. මේ දුකේ සමුදය මොකද්ද? මේ ආයතන පිරිසිඳ දැකලා නැහැ, සිහිය නොවන නැහැ. මනසට පුළුවන් මොකද්ද කියන එකට ගැන සිහිය නොවන නැහැ. ආයතන පිරිසිඳ දැකලා නැහැ. නේද? ආයතන පිරිසිඳ දැක්කොත් අවිද්‍යාව යෙදුම් නැත්තම් එළියේ බල්ලා උපදීද? නැහැ. ඉපදුම් නැත්තම් ඒකට කියනවා නිරෝධය. බල්ලෙක් හිටියොත් දුක, ඉපදුම් නැත්තම් නිරෝධය. දුක්ඛ නිරෝධය. දුකයි සමුදයයි නිරෝධයයි නේද? එහෙනම් ඕක හිතට පෙන්නලා දෙන එක, මේ ඇත්ත හිතට මතක් කරලා දෙන එක මොකද්ද? මාර්ගය. ලෝකයෙන් එතර වෙන මාර්ගය නේද? අවිද්‍යාව දුරු කරන මාර්ගය නේද? අවිද්‍යාව දුරු කරන මාර්ගයට කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. හරි. දුක පිළිබඳව ඥානය, සමුදය පිළිබඳ ඥානය, නිරෝධය පිළිබඳ ඥානය, මාර්ගය පිළිබඳ ඥානය ඇති වුණොත් ඒකට කියනවා මොකක් ඇති වුණා කියලාද? චතුරාර්ය සත්‍ය පිළිබඳ සත්‍ය ඥානය ආවා නේද? ඒකට කියන්නේ මොකද්ද? සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ පටන් ගන්න පළවෙනි එක. ඇත්ත දකින්න පටන් ගන්න පළවෙනි අංගය තමයි සම්මාදිට්ඨිය. ඒකට ඕක ලෝකෙන් ඈතර වෙන සම්මාදිට්ඨිය, ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒකට තමයි ওই චතුරාර්ය සත්‍ය පිළිබඳ චතුසත්‍ය සම්මාදිට්ඨිය. හරි? සම්මාදිට්ඨිය වොත් විතරයි මාර්ගය. නේද? මාර්ගය වැඩුණොත් තමයි ඵලය. නේද? මාර්ගේ නැතුව ඵලයක් ලැබෙන්න බැහැ. නම් සම්මාදිට්ඨිය ආවෙ නැත්නම් සෝවාන් වෙන්න පුළුවන් වෙයිද? බැ. නේද? නම් සෝවාන් වෙන්න, සෝවාන් වෙනවා කියන්නේ මේ සක්කාය දිට්ඨිය නැති වෙන කැඩෙන මාර්ගය. එතකොට දැන් රූපය මොකද්ද? රූප සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? නිරෝධ කරන මාර්ගය මොකද්ද කියලා දැනගත්තු කෙනාටයි රූපෙන් එතර වෙනවා. රූපෙන් එතර වෙනවා කියන්නේ රූපේ නිසා සක්කාය දිට්ඨියක් තිබුණා නම් ඕක පිහිටන්න බැරි තත්වයකට එනවා. දැන් ඉස්සෙල්ලා කිව්වනේ රූපය නිසා සතර ආකාරයකට මම ඉන්නවා කියලා හිතෙන්න පුළුවන් කියලා. දැන් අපි රූපයයි, රූප සමුදයයි, නිරෝධයයි, මාර්ගයයි දැනගත්තොත් එහෙම රූපය ඇසුරු කරගෙන මම වෙමි වෙන්න පුළුවන්ද? බැ. සමුදේ තියනකන් ওই රූපේ තියනවා, සමුදේ නැත්තම් උග උපදින්නේ නැහැ කියලා නුවණින් දැක්කොත් නේද? සමුදේ කියන්නේ දැන් මෝඩකම තියනකන් වතුරේ බල්ලා උපදින. මෝඩකම නැත්තම් සමුදේ නැහැ. බල්ලෙක් උපදින්නේ නැහැ. ඔය නුවණ આવොත් ඒ වතුරේ ඉන්න බල්ලෙක් හින්දා සක්කාය දිට්ඨියක් ඇති වෙයිද? නැහැ. වෙනවා. සක්කාය දිට්ඨිය කැඩෙන මාර්ගය කියන්නේ ඔය ඇත්ත පෙන්වලා දෙන්නවා නේද? ඔය ඇත්ත තේරුම් ගන්නවා. මේ අවිද්‍යාව නිසයි රූපේ තියෙන්නේ. අවිද්‍යාව නැත්තම් රූපේ උපදින්න බෑ කියලා නුවණක් ආපු දවසට ඒ රූපය මම කියලා ගන්නෙ නැහැ නේද? මෝඩකම තියනකම් රූපේ තියනවා, මෝඩකම නැත්තම් රූපේ උපදීනවා කියලා දැක්ක දවසක ඒ රූපය නිසා මම වෙමි කියලා කියයිද? නැහැ. ඇයි අපි ඒ රූපේ ඇසුරු කරන්නේ නැහැ? නේද? මෝඩකමට පනවන රූපේ. මෝඩකම නැත්තම් එහෙම දෙයක් උපදින්නේ නැහැ කියලා දැක්ක දවසට ඒ රූපේ ඇසුරුවේ ඇසුරු කරන්න. එදාට කියන අනිස්සිතෝච විහෙරති. ඇසුරු කරන්න නැතුව ඉන්න. අනිස්සිතෝච විහෙරති. නචකින්චි ලෝකේ උපාදීයති. මේ රූප කියන ලෝකේ එතකොට එකක්වත් ඇසුරු කරන්න ඉතුරු වෙන්නේ නැහැ. නචකින්චි ලෝකේ උපාදීයති. ඒ සඳහා තමයි කායනුපස්සනා සතිගට්ඨානේ තියෙන්නේ. එතකොට අජ්ජත් රූපෙත් කායනුපස්සීව ඉන්න, බහිද්ද රූපෙත් කායනුපස්සීව ඉන්න, කොහොමද කායනුපස්සීව ඉන්නේ? සමුදය ධර්මයේ දකිමින් ඉන්නවා. සමුදය දකින්න ඕන සමන්තුලි ආයතන තුලි. ආයතන මුලාවකින් තමයි ඕක බැන්නේ. මේ මුලාව නැත්තම් ඕක හටගන්නේ නැහැ. එතකොට පේනව නේද මෙච්චර කල් ඇසුරු කරලා තියෙන පනෝගත්තු රූපයක් කියලා. මෙච්චර කල් ඇසුරු කරලා තියෙන ওই ලෝකේ තියෙනවා කියලා අපි බාර අරන් තියෙන්නේ මෝඩකමට පනෝගත්තු. පනවගත්තු රූපයක්. එතකොට ඇත කියලා අපි අරගෙන තියෙන්නේ නේද? තියෙනවා කියලා අරගෙන තියෙන්නේ පනෝගත්තු මෝඩකමට පනෝගත්තු රූපය. දැන් නුවණක් එනවා. අත්ති කායෝතිවා පනස්ස. අත්ති කියන්නේ ඇත. මොකද්ද? කායෝති. ඇත කයක් පනස්ස පනෝගත්තු. පනෝගත්තු කයක් නම් ඇත කියලා ඔන්න සිහිය නුවණ පිහිටනවා නේද? ඔක දැක්කොත් ඔකත් පනෝගත්තුද? අර ඒ දෙමලිච්චෙක් ඉන්නවා කියනකොට ඔකත් පනෝගත්තුද? වතුරේ බල්ලෙක් ඉන්නවා කියනකොට ඔයකනම් පනෝගත්තු වෙනවා. අපිට කියන්න එන අර ඒ දෙමලිච්චෙක් ඉන්නවා කියනකොට ඕකත් පනෝගත්තුද? ඇයි හිතෙන් හදලා එළියෙන් තියපේවා නේද? එතකොට නුවණක් ඇයි අත්තිකායෝතියා පනස්ස සතිපච්චුපට්ඨිතා හොති. සිහිය පිහිටලායි. මකටද සිහිය පිහිටලා හිටින්නේ? පනෝගත්තු කයක් ඇත කියලා. අත්තිකායෝති වාපනස්ස සතිපච්චුපට්ඨිතා හෝ. ඔය නුවණ අජ්ජත්ත කයටත් එන්න ඕන, බහිද්ද කයටත් එන්න ඕන. ඒ සඳහා කරන්න ඕන මොකද්ද? කායනුපස්සනාව. කායනුපස්සනාව කියන්නේ සමුදය බලන්න ඕන. සමුදය ධම්මානුපස්සීව කායස්සින්නේ. සමුදය දකිනකොට තමයි වය පේන්නේ. අපි හිතන්නේ වය කියන්නේ හටගත්තු දේ නැති වෙනවා කියන එක. හටගත්තු දේ නෙමෙයි. හටගන්නේ හේතු නිසා, හේතු නැත්තම් හටගන්නේ නැහැ කියන නුවණ. පටිච්ච සමුප්පාදේ ගැන නුවණ. පටිච්ච සමුප්පාදේ කියන්නේ මේ ඇතිකල් මේ වෙයි, මේ නැත්තම් ඔහොම වෙන්න බෑ. ඉනස්මින් සති ඉදං හෝති, ඉනස්මින් අසති ඉදං නහෝ කියන දත්ත නේද? දැන් අපිට පේනව නේද රූපයේ පටිච්ච සමුප්පන්න බව? අවිද්‍යාව ඇති කල්හි රූපය වේ, අවිද්‍යාව නැත්නම් රූපය හටගන්නේ නැහැ නේද? ඒත් බුදුහාමුදුරුවෝ දේශනා කරනා නේද පටිච්ච සමුප්පාදි දැක්කොත් තමයි ධහම දැක්කලු. ඒ බාහිර තියෙන රූපේ කැඩි කැඩි දිදි දිදි ගියාට අනිත්‍ය වුණාට පටිච්ච සමුප්පාදේ දකින්නේ. චතුරාර්ය සත්‍ය දකින්නේ නැහැ. නේද? දැන් මේ විදිහට ප්‍රඥාවෙන් දැක්කොත්, ආයතන පැත්තෙන් දැක්කොත්, අවිද්‍යාව ඇති කල්ලි රූප පැන වෙනවා. අවිද්‍යාව නැත්තම් රූප උපද්දන්නේ නැහැ. ඔක තේරුම් ගන්න පුළුවන් නම් සම්මාදී. ආම රූප උපද්දන්නේ නැතුව නෙමෙයි, අපේ පුරුද්දට උපද්දනවා. ඒ වුණාට අපිට නුවණින් බලන්න පුළුවන්. ওই රූපේ ඉපැද්දුවේ මේ ආයතන මුලාවෙන්. ආයතන මුලාව නැත්නම් රහතන් වහන්සේ ඕක උපද්දන්නේ නැහැ. අපිට ওই රූපේ තිබුණා කියලා දකින්න පුළුවන් නම් ඒකට කියනවා සම්මාදිට්ඨිය. මොකද අපිට නිරෝධ නොවුණට නිරෝධේ ඥානය ඇති. දුක්ඛේ ඥානය වගේ නිරෝධේ ඥානයක් තියනවා දැන්. මේ ආයතන මුලාවෙන් ඕක පැනෙව්වා. ওই මුලාව නැත්තම් ඔහොම පැනෙන්නේ නැහැ. නිරෝධ. උපද්දන්නේ. ওই නුවණ ඇති කරගන්න තමයි බුදුදහම අවශ්‍ය වෙන්නේ. හරි. ඒකයි මේක. දහමක් තියෙන කාලෙක විතරයි මේවා කරන්න පුළුවන්. සෝවාන් පුද්ගලයා තියෙන්නේ මේ ශාසනයේ විතරයි කියලා බුදුරජාණන් වහන්සේ සිංහනාදයක් වස්තනා නේද? ඒ කියන්නේ එන්න මේ ධර්මතාවයේ තේරුම් ගත්තොත් විතරයි. කටිච්ච සම්පන්න බව. එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය. එතකොට ඒක තේරුම් ගන්න ඉතින් ලේසි විදිහ තමයි දැන් සබ්දයක් ඇහෙනකොට අර අරෙහි වාහනයක් කියලා හිතනකොට ඒක එහෙද මෙහෙද හැදිමි. ඇහුනේ සබ්දේ විතර වාහනේ හැදුවේ කොහෙද? මනසේ. අපි දැනගත්තේ මනසෙන් හදපු එක නිසා අරෙහි තියෙන එක නෙවෙයි. අපේ මොඩකවට තමයි ඒක එහෙ තියෙනවා කියලා බාරගත්තේ ලෝකෙටයි කියන්නේ. මම ලෝකෙටයි කිරුද්ද කඩන්න. දරුවා එළියේ ඉන්නවා කියන තැන තමයි දුක. මනසෙන් ගන්න එක නෙමෙයි මනසෙන් ගත්ත එක එළියේ තියෙන අවිද්‍යාව. දරුවා සිහි වෙනකොට ඔය සිහි උනේ මනස විතරයි කියලා දැක්කොත් බාහිරයට දැම්මේ නැත්තම් මතක් කරපු හින්දා දැනගන්න. සිහි උනේ හින්දා දැනගන්න. එළියේ ඉන්න හින්දා දැනගත්තා නෙවෙයි. මනසෙන් හදපු දේ මනසෙන් දැනගන්න. ඒකට බාහිරේ පනවන්නේ නැහැ. يعني හීනයක් දැක්ක. මනසෙන් හදපේ මනස දැනගත්තා කියන්නේ හීනයක් දැක්ක. ඔබ එළියෙන් හොයන්න යන්නේ නැහැ නේද? එතකොට අර බාහිරේ නිරෝධ වෙනවා. හරි. ඉතින් හදපු දේ හිත දැනගත්තා කියලා කියන පිළිනවන පිළිතිය බාහිරය පැනවෙන්නේ නැහැ. ආයතන මුලා වෙන්නේ නේද? බාහිර දෙයක් පනවන්නේ. ලෝකයක් හදන්නේ ආයතන මුලා. ඒකද පලායතන ලෝකයක් ඔය කියන්නේ. සංස්කාර ලෝකයක්. අවිද්‍යාවෙන් කරපු සංස්කාර ලෝකයක් ඔය කියන්නේ. නේද? රූපේ. ඉස්සෙල්ලා තේරුම් ගන්න රූපය පිරිසිඳ දැක්කේ නැත්නම් සක්කාය දිට්ඨිය කැඩෙන්නේ නැහැ. ඒක හොයාගන්න නම් ඉස්සෙල්ලා රූපේ සක්කාය දිට්ඨිය අයින් කරගන්න. දැන් අපිට වෙලා තියෙන්නේ රූපේ සක්කාය දිට්ඨිය එහෙම්මම තියාගෙන අනිත්‍යක කඩන්න යන. ඒකට සක්කාය දිට්ඨිය කොහොමවත් කැඩෙන්නේ. ඒ නිසා තමයි කායනුපස්සනාව ඉස්සෙල්ලා දීලා තියෙන්නේ සතර ප්‍රතිපත්තා. මොකද අපි වැඩිපුරම අහු වෙලා ඉන්නේ රූපේ. මුලින්ම එතකොට ඒක හොඳට තේරුම් ගන්නකම් ඇත්තටම අනිත්‍ය වෙයි සක්කාය දිට්ඨිය කඩන්න බෑ. එහෙම කඩන්න ගිහින් තමයි කියන්නේ ශරීරයක් තියෙනවා මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි. ඒක නේද? ඒක හරියට අර වතුරේ බල්ලෙක් ඉන්නවා මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා. බල්ලා ඉන්නාද කියලා දැනගත්තේ කවුද කියලා ඇහුවොත් අහුවෙනවා නේද? අපිට නෑ මේ වතුරේ බල්ලි බල්ලට විතර දෙන්නේ. ඒක බල්ලගේ සක්කාය දිට්ඨියෙන් නේද හදවන්නේ? රූපය අසුරු කළොත් මම වෙයි. රූපය විතරක් දකින එක මදි. එහෙම කියලා රූපේ බලන්නේ නැතුව අනිත් ඒවා හොයන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. හද රූපේ මුලාව තියෙන තාක්කල් සක්කාය දිට්ඨිය දුර වෙන්නේ නැහැ. හරි. ඒ අහපු ප්‍රශ්නේ. හරි. එහෙනම් එතනින් හොයලා රූපේ අමතක කරලා අනිත්‍ය කරගන්න ගියොත් සක්කාය දිට්ඨිය දුර වෙන්නේ නැහැ. ඒක අපි ඉස්සෙල්ලා කායනුපස්සනාව වඩන්න තියෙනවා. අධ්‍යාත්ම රූපයක් තියෙනවා නම් ඕකත් පිරිසෙන් දකින්න ඕන සමුදේ වය දකින්න. සමුදේවය කියන්නේ එළියේ තියෙන රූපේ ඇති වෙනව නැති වෙනව නෙවෙයි. ඒකනේ මෙච්චර කල් බලලා ඇත්තේ නේද? ඒක ලෝකෙටයි. නේද? වතුරේ බල්ලෙක් ඉන්නා ඌ ඇති වෙනව නැති වෙනව. එහෙන් බැලුවට ඇත්ත අවබෝධ වෙන්නේ. නේද? ඒ බාහිද්ද රූපෙත් වතුරේ බල්ලා වගේ අධ්‍යත්ත රූපෙත් වතුරේ බල්ලා වගේ කියලා නුවණක් එන්නවා. මෝඩකම තියෙනකන් ඕක පැනෙවුවා, මෝඩකම නැත්තම් පැනෙන්නේ නැහැ, උපදින්නේ නැහැ. ඒකයි දුක්ඛේ ඥානයයි සමුදය ඥානයයි නිරෝධේ ඥානයයි. ඔක අවුත් විතරයි සම්මාදිට්ඨිය, සම්මාදිට්ඨිය අවුත් විතරයි මාර්ගය කියන්නේ අරිෂ්ඨාංගය තමයි. ඒක තේරුම් ගත්තේ නැත්තම් ලෝකෙට අයිති දෙයක් කර කර ඉඳි ආර්ය මාර්ගයේ වැඩෙන්නේ නැහැ. ආර්ය මාර්ගයේ දුන්නේ නැත්නම් සෝවාන් වෙන්නේ නැහැ. හරි. ඒක රූපය මොකද්ද? රූප සමුදය මොකද්ද? රූප නිරෝධය මොකද්ද කියලා දැක්කින කෙනාට සම්මා දිට්ඨිය තියෙනවා කියන්නේ. ඒ සම්මා දිට්ඨිය පැහැදිලිද? ඔබ හොඳට තේරුම් ගන්න මේ ආයතන නිසා. අමාරුද? අපිට ওই දෙකේ වෙනසක් නැහැ. ස්කන්ධේ තියනවා නම් උපාදාන වෙලා නැහැ. දැන් ස්කන්ධය දෙවිව බාරගත්තොත් උපාදාන වෙලා නේද? නේද? ස්කන්ධ කියන්නේ ඒකේ පළවෙනි එක තමයි මේ කතා කරේ, රූපස්කන්ධය. රූපස්කන්ධයක් බාහිරේ පැනෙව්වත් අජ්ජත් පැනෙව්වත් උපාදාන වෙලා ඉවරයි. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ අජ්ජත් රූපෙත් කායන ප්‍රසන්නව වඩන්න, බහිත්‍ය රූපෙත් කායන ප්‍රසන්නව වඩන්න. ඒකෙන් දෙන්න නම් තියෙන්නේ එක විදිහයි, ඒක සමුදේ බලනවා. හටගත්තේ කොහොමද නේද? සමුදේ ධර්මානුපස්සීවා කායස්මි විහෙත. ඒක සතිගතානේ එකම මාර්ගය වෙන විදිහක් නේද? ඒක තියෙන්නේ ඒ ඇයි කියලා තේනවා. ඒ රූපේ ඇත්ත දකින්න, රූපය පිරිසිඳ දකින්න. ඒ රූපේ තියෙන මුලාවෙන් නිදෙන්න නම් විදිහ බුදුහාමුදුරෝ පෙන්නලා තියෙන්නේ රූපේ සමුදය හොයාගන්න. සමුදය හොයාගත්තොත් ඒකේ පටිච්ච සමුප්පන්න බව පේනවා. සමුදය හොයාගත්තේ නැත්නම් පටිච්ච සමුප්පන්න බව පේන්නේ නේද? සමුදේ දැක්කොත් පේනවා. ඒ සමුදේ තියෙන කන්නේ ඔබ තියෙන සමුදේ නැත්නම් ඔබ තියෙන්න බෑ. පටිච්ච සමුප්පන්න බව අවබෝධ වෙනවා. ඒකට ඕනම රූපයක් කියන සංකතයි පටිච්ච සමුප්පන්න. සංකතයි කියන්නේ හේතු ප්‍රත්‍යයෙන්මයි හටගෙන. ඒකට එතන පටිච්ච සමුප්පන්නයි කියන්නේ හේතු තියෙනකම් ඵලය. හේතු නැත්නම් ඵලය උපදී. ඵලය නැති වෙනවා නේ, ඵලය උපදී. නස්මින් සති ධන් හෝති, නස්මින් අසති ධන් නහෝ. නස්මින් කියන්නේ හේතු. හේතු ඇති කල්හි ඵලය තියෙනවා. නස්මින් සති ධන් හෝති. නස්මින් අසති හේතු නැත්තම් ධන් නහෝති. ඵලයක් වෙන කතා කරන්න බෑ. නිරෝධ. නිරෝධය කියන්නේ කතා කරන්න බෑ. ඒක දිගා. හරි, එතනක කතාවක් නෑ. ඒක දිගා නෑ. උපදිනොත් තමයි ඇත හරි නැත හරි කතාව නේද? උපදින්නේ නැත්නම් නිරෝධ කියන එකේ ඇත නැත කතාවක් නේද කියලා. ඇයි උපදින්න හේතු නැහැ? නේද? අපිට මේ ධර්මතාව දකින්න. මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හොඳයි. සර්වයෙන් පටිච්ච සමුප්පාදය දැක්කොත් දහම දැක්කා වෙනවා කියනකොට තේරුම් ගන්න අපි හේතුඵල සම්බන්ධය දකිනවා. ඒ සඳහා තමයි ඕනම දෙයක් තියනවා නම් ඒකේ සමුදය හොයන්න කියන්නේ. සමුදය නැතුව ඕක තියෙන්න බැහැ කියන නුවණක් තමයි. සමුදය හේතු මොකක් හින්දාද ඔක හතරක්? මොකක් හින්දාද ඔක තියෙන්නේ? සමුදේ කරන්නේ. සමුදේ බලනකොට පේනවා සමුදේ තියෙන කන්නට තියෙන. සමුදේ නැත්නම් තියෙන්න බෑ. මොකද ඉන්නේ. එහෙනම් ඒ ප්‍රතිසම්පාදේ අවබෝධය. මේ සමුදේ හැමතිස්සෙම තියෙනවා අවිද්‍යාව. ඒකට පේනවා මේ ලෝකේම සමුදේ වෙලා තියෙන අවිද්‍යාව. අවිද්‍යාවෙන් කරන සංස්කාරය. සංස්කාර ලෝකය. අවිද්‍යාව මෝඩකම යෙදුන්නේ නැත්නම් ඔහම උපදින්නේ. ඉතින් මේකෙදී ඔය වචන දන්නේ නැහැ කියලා බය වෙන්නේ නැපා. පාළි දන්නේ නැහැ කියලා බය වෙන්නේ නැපා. මේ හරි ප්‍රායෝගික ඒ මොහොතේ මොනවා හරි දැනගත්තොත් දැනගත්තේ කොහොමද කියලා වань සමුදේන. එතකොට ආයතන බලන්න තියෙනවා. මේ ආයතන වැඩ කරපු හින්දායි ඕක දැනගත්තේ. ඊළඟට බලනවා මේ ආයතන වලට මොකක්ද පුළුවන්. කනට පුළුවන් ශබ්ද සංඥාවක් දෙන්න විතරයි. ඇහැට පුළුවන් රූප සංඥාවක් දෙන්න විතරයි. ඒ කියන්නේ ආයතනත් වෙයි. නාසයට පුළුවන් ගාහන සංඥාවක්. ගන්ධයක් ගැන සංඥාවක් දෙන්න. දිවට පුළුවන් රස සංඥාවක්. කයටත් පුළුවන් ඔහොමමයි. ස්පර්ශ ගැන, පොට්ටබ්බේ ගැන සංඥාවක් දෙන්න විතරයි. ඇහැට බෑ රූප ආරම්භෙන්න. ඇහැට පුළුවන් රූප සංඥාවක් හදලා දෙන්න. අයි චිත්‍රපටිය හදලා දෙන්න විතරයි පුළුවන්. රූපයක් හදලා දෙන්න බෑ. නේද? ඒ වර්ණ චිත්‍රයක් ඇඳලා දෙන්න විතරයි ඇහැට පුළුවන්. චිත්‍රය කියන්නේ රූපයක් නෑ. ඒක රූප සංඥාව. ඇයි සංඥාව කියන්නේ රූපයේ වගේ ස්වභාවයක්. රූපයක් නෙමෙයි. රූපයේ වගේ සංඥා මාත්‍රයක්. හරි? කත ඇහැ හදලා දෙනවා රූප සංඥා, කන හදලා දෙනවා ශබ්ද සංඥා. ශබ්දෙ නෙමෙයි අරන් දෙන්නේ ශබ්ද සංඥා. කන කියන උපකරණයේ කියාව සද්දේ වගේ දෙයක් උපද්දලා දෙනවා. ඒක සද්ද සංඥාව. ඇහි හැකියාව රූප වගේ දෙයක් උපද්දලා දෙනවා. ඒක රූප සංඥාවක්. ඒකේ ආයතන හයම දකිනවා. දිනලා ජීවිතේ තමයි ඕවා වෙන්නේ. මේ මොහොතේ වෙන්නේ දිනලා ජීවිතේ. එහෙනම් අපි මේ කණෙන් අහන්නේ මේ ගඳ සුවඳ දෙන්නේ රස දෙන්නේ එදිනේ රාජී දෙයි. ඒ දෙන්නේ වෙන්නේ මොකක්ද කියලා? නුවණින් තේරුණා. දැන් අපි ලෝකෙට අයිති පුරුද්දට මේ ඇච්චර කල්පාරකට දැන් සරින් සරේ මතක් කරලා දෙන්න. ওই වෙනද පුරුද්දට ඕවා එළිය තියනවා කියුවට ඒ ආයතන මුලාවක් හින්දා. ආයතනද දෙන්න පුළුවන් සංඥාව විතරයි. විදිතෙන් රූපයක් දෙන්න බෑ නේද? සංඥාව ගැන කල්පනා කරන්න ගිහිල්ලා රූප හදලා ඒ ටිකේ ඉන්නේ තියනවා කියලා අවිද්‍යාවෙන් විශ්වාස කරනවා. ඒක එන්නවා දෙන්නවා. අපේ දිනදා ජීවිතේදී තමයි කරන්නේ. සරින් සරේ ඒක මතක් කරලා දෙන්නවා. දැන තිස්සේම අපිට බෑ ඕ. ඉගෙන වල පිටන වෙලාවට විතරයි ඔක් කරන්නේ. ඒ පෙන්නන හැම මොහොතකම වැඩෙන්නේ ලෝකෝත්තර මාර්ගය. ලෝකයෙන් එතර යන මාර්ගය. මේ ලෝකේ යනවන් නම් මේ දිනදා ජීවිතේ ඔක වඩන්න එපා. චේතනාව තමයි සංකාරය. චේතනා ටික එළියේ තියනවා කියන එක තමයි මෝඩකම අවිද්‍යාපච්චය තමයි. චේතනා ඇති වෙන්නේ හිතේ. මේ හිතෙන් හදන ඒවා එළිය තියෙන්නේ කොහොමද? ඇතුළේ. යෝග පෙන්නන්නේ තිකම තමයි. උතන මුලාව. අපි හිතන ඒවා අපි හිතන්නේ එළිය තියෙනවා. ඒක ඇතුළේ. ඔව්. ඒ චේතනා ටික තමයි සංකාරක. අපි හිතන්නේ බාහිරේ තියෙනවා කියලා. ඒ අවිද්‍යාව. ඒ නිසා තමයි අවිද්‍යාපත්‍ය සංකාර වෙන්නේ. නිකම්ම සංකාර නෙවෙයි. හිතෙන් හදන දේ හිත දැනගත්ත කිව්වනම් එළියේ රූප බවට පත් කළේ නැත්තම්
නිරෝධ.
ඔව් ඒ රූප නිරෝධ. ඊටු ටික තියෙනවා ඊටු ටික වෙනම් බලන්න ඕනේ. අදුහානේ රූප නිරෝධයක් කළොත් නෙවෙයි රූපයෙන්වත් ඈතර වුණොත්. ඒකට ඒ ඒකත් එතන හරියට දැක්කොත් ඇත්තටම සතර සතිපට්ඨානෙම වැඩෙනවා. එහෙම එකකුත් තියෙනවා. කායන ප්‍රස්තනාව හරියට වැඩුවත් අනිත් එක වැඩෙනවා. ඒක ඉබේ වෙනවා. ඒකයි මම ඒවා වෙනම කතා කරන්නේ නැත්තේ. රූපය පිරිසිඳ දකින්නකොට කායන ප්‍රස්තනාව වැඩෙනකොට එතනම තියෙනවා ධර්මතාවේ වේදනාව ගැනත් වැඩෙනවා. හිත ගැනත් වැඩෙනවා ධම්මතා ගැනත් වැඩෙනවා. හැබැයි හරියට සම්මාදිට්ඨිය આવුත් විතරයි. හිතේ කායන පස්සනාව වැඩෙනකොට වැඩෙනකොට අනිත් ටිකත් එතනම වැඩෙනවා. එකටම නෙන්නේ පංචස්කන්ධය. දැන් රූපේ තිබුණොත් නේ රූපේ ගැන සංඥාව එන්නේ. තේරෙනවද? රූපයක් තිබුණොත් නේ රූපයට අදාළ සංඥාව තියෙන්නේ. රූපයක් තිබුණොත් නේ රූපයට අදාළ වේදනාව තියෙන්නේ. මේ රූපයක් තිබුණොත් නේ රූපයක් ගැන චේතනා හිතන්නේ සංස්කාරයි.
සංස්කාර විඤ්ඤාණ
රූපයක් තිබුණොත් නේ රූපේ ගැන දැනගන්න විඤ්ඤාණය තියෙන්නේ.
සම්මතය.
ඒක මහාම සම්බන්ධයි ඒවා. එකකට එක. රූපේ කඩාගත්තොත් ඉතුරු ටික කැඩෙනවා. එහෙම දෙයක් තියෙනවා. ඒකයි මේ සම්මා දිට්ඨියේ දැන් දුක්ඛේ ඥානං විතරක් එකපාරේ ඉන්නේ නැහැ. දුක්ඛේ ඥානං ආව සමුදය ඥානයක් තියෙනවා, නිරෝධේ ඥානයක් තියෙනවා, මාර්ගේ ඥානයක් තියෙනවා. ඔය හතර සම්බන්ධයි. ඒකයි සම්මාදිට්ඨියේ ඔය හතරම තියෙන්නේ. ඒ දුක්ඛේ ඥානං එන්නේ සමුදය දකින්න. දැන් එළියේ රූප දුකයි කියලා කොහොමද දුකයි කියන්නේ එළියේ රූපේ? නේ සමුදේ දැක්ක කෙනා තමයි දන්නේ. ඔක මේ මෝඩගමට පනවපු එක. විද්‍යාපත්‍ය සංකාර. එතකොට තමයි මේ දුක්ඛ සත්‍ය තේරෙන්නේ. සම්පේත දැක්කේ නැත්නම් දුක්ඛ සත්‍ය තේරෙන්නේ. ඒ රූපේ එළිය කියනවා කියේතුවා මොන දුකක්ද නේද? දුක තියෙන තරමට හොඳයි කියලා ගොඩ ගන්න. ඉතින් ඒවයි එහෙම සම්බන්ධකුත් තියෙනවා. එක සත්‍යයක් දැක්කොත් සත්‍ය හතරම අවබෝධ වෙනවා. මේක හරි ලේසි යමාරු නෑ. ඔබ සුත්තේ. එතන අවබෝධ කරගෙන කෙනාට බොහොම සරල දෙයක් සුළු දෙයක්
තියෙනවා.
අපේ නැත්තේ අපේ නීවරණ ගොඩ නීවරණ බලව ඇත්ත වහලානේ තියෙන්නේ. අපේව නීවරණ වලින් අපි ඇත්ත වහලා
තියෙන්නේ.
ඒ නිසා තමයි අර අපිට මුලින් භාවනා ටික දීලා තියෙන්නේ නීවරණයටපත් කරලා. ඒව ලෝකෙට අයිති. ශරීරයක් තියෙනවා නම් ශරීරය ගැන බලන්න කියනවා. ඔබ ලෝකෙටයි තියෙන්නේ. ඔබ හැදුනේ කොහොමද? එතකොට තමන් තුළ ඉන්නේ මේ එළියෙන් බලන්නේ නේද? ශරීරය හැදිලා තියෙන කෙස්, ලොම්, නිය, දත්. ඒකට පටන් ගන්න අපි බාහිරෙන්. තියෙන දේ. අපි පටන් ගන්න බාහිරෙන්. ලෝකේ හොයන්නේ. ඇයි? ඒකෙන් නීවරණයටපත් කරනවා. නීවරණයටපත් කරපු මනසට තමයි ඇත්ත දකින්න පුළුවන්. හරි. ඒ නීවරණයටපත් කරගන්න උපක්‍රමය මෛත්‍රිය වඩනවා. දැන් මෛත්‍රිය වඩනකොට මමත් ඉන්නවා අනිත් අයත් ඉන්නවා නේ. නේ? නැත්තම් කොහොමද මෛත්‍රිය වඩන්නේ? නේ? එතකොට ඒක ලෝකෙට අයිති. නේද? ඒ දෙතිස් කුණුකේ බලනකොට ලෝකෙට අහු වෙලා ලෝකේ තියෙන දේක් ගැන බලන්න. සතර මහා ධාතු බලනකොට ලෝකෙට අහුවෙලා ඒ ලෝකේ තියෙන දේක් හැදුන හැටි බලන්න. ඒකට බුදුහා ඒ බාහිරෙන් බලන්න. බුදුහාමුදුරෝ පෙන්නේ Taman තුලින් ලෝකයයි ලෝක සමුදයයි නිරෝධයයි මාර්ගයයි. එතකොට තමයි ලෝකෙන් එතර වෙන සම්මාදිට්ඨිය. එතෙන්ට එනකම් ලෝකෙට අයිති සම්මාදිට්ඨිය. එතකොට දැන් හිතෙන් කෙන්නුවට කය කැඩි කැඩි යනවා කියලා ඔතේ ලෝකෙට අයිති තමයි. සමාධියේ ඉඳෙන්නේ. ඒකෙන් සක්කාය දිට්ඨිය කැඩෙන්න විදියක් නැහැ. මොකද රූපේ අසුරු වෙනවා. නැහැ. රූපේ අසුරු කළොත් කොහෙන් හරි එනවා. ඒ හතර ආකාරයක් තියෙනවනේ. රූපේ මමයි. මම රූපවන්තයි. රූපේ තුල මං ඉන්නවා. මා තුල රූපේ තියෙනවා. ඔය හතරෙන් එකක් කොහෙන් හරි වින්දා. රූපයක් අසුරු වෙන තාක්කල් මම වෙනවා. ඇසුරු නොකරගෙන නෙවෙයි. ඒ ධර්මතාවය තේරුම් ගත්තොත් සෝවාන් වෙන්න පුළුවන්. රූපේ මිදිලා නෙවෙයි. රූපේ ඇසුරු කළොත් මම වෙමි. ඇසුරු නොකරගෙන නෙවෙයි. වේදනාව ඇසුරු කළොත් මම වෙමි. ඇසුරු නොකරගෙන නෙවෙයි. සංඥාව ඇසුරු කළොත් මම වෙමි. ඇසුරු නොකරගෙන නෙවෙයි. සංකාර ඇසුරු කළොත් මම වෙමි. ඇසුරු නොකරගෙන නෙවෙයි. විඥානයේ අසුරු කළොත් මම මේ අසුරු නොකරගෙන නෙවි. ඔය ටික අහලා තමයි ආනන්ද හාමුදුරුවෝ සෝවාන් වුනේ. ඒ සෝවාන් වෙන්න ඕන ධර්මතාවය එතන. නේද? කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ සෝවාන් වුනේ මොකක් අවබෝධ කරලාද? යං කේන්ති සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්ම. මම ඒක නොවනින් හොයන්නවා. මම සෝවන් වෙන්න නම් ඔක නොවනින් හොයන්න යනවා නේද? යං කිංචි සමුදය ධම්ම. ඔව්. යං කිංචි කියන්නේ මොකක් හරි කියන්න දෙයක්. ඒක මොකද්ද? සමුදය ධර්මයක් නะ. නේද? හේතුපත්යෙන් හටගත්තනම් ඕනම දෙයක් හා ඕනම දෙයක් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා නම් යම් කිසියම්ම දෙයක් හේතු ප්‍රත්‍යයෙන් නම් හටගත්තා. යම් කිංචි සමුදය ධම්ම. සබ්බන්තං කියන් ඒ සියල්ල. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත සියල්ල නේද? සමුදය ධර්ම ඔක්කොම. ඈ ඒ සියල්ල. නිරෝධ ධම්ම. නිරෝධ ධම්ම. ඒ සියල්ල නිරෝධ ධම්ම. නිරෝධ කියන්නේ මොකක්ද? උපදීන්නේ අපතන තමයි නුවණ පිහිටන්නේ. අපි හිතන් ඉන්නේ අර ටික ඔක්කොම නැති වෙනවා කියලා නේද? අතගත්තු ටික නැති වෙනවා කියලා නේ අහලා තියෙන්නේ. හැබැයි නිරෝධ ධම්ම කියන්නේ තියෙන දෙය නැති වෙන එක නෙවෙයි. නිරෝධ ධම්ම කියන්නේ නැවත කතාවක්. වතුරේ බල්ලා නැවත උපද්දන කතාවක් නෙවෙයි. උපදී. සබ්බන්තං නිරෝධ ධම්ම. ඒවයි ලක්. ඒක නිරෝධ ධම්ම. අපේ මොඩගමට උපද්ද ගත්තට ඔයයි ඇත්ත නිරෝධ. දැන් වතුරේ බල්ලෝ මොඩගමට උපද්ද ගත්තට කරන්න දෙයක් නැහැ. ඒක ඇත්ත නිරෝධ. නූපදින නූපදින ධර්මය. අවිද්‍යාව මතයි උපද්දලා තියෙන්නේ. විද්‍යාව නැත්තම් ඒවා නිරෝධ. සබ්බන්තං නිරෝධ ධම්ම. දැන් අපි ලෝකයක්ම උපද්දගෙන තියෙනවා. මේ කියන්න දෙන්නේ සබ්බන්තං නිරෝධ ධම්ම. ඒ අවිද්‍යාව තියෙනකන් ඕව තියෙනවා. අවිද්‍යාව නැත්තම් නැති වෙනවද උපදින්නේ? උපදින්නේ. අන්න ඕක හොඳට තේරුම් ගන්න. නිරෝධ කියන්නේ උපදින්නේ. හරි. කියන දේ නැති කරන්න යන්න එපා. ඒකට ඇත්ත නැත කියකට බලන්න. හරි. සම්බන්තං නිරෝධ ධර්ම. ඒ පුදුමයක් නැහනේ. ඔක අහලා අහලා තාම සෝවන්න උන්නේ නැහැ කියනකොට. නිරෝධ කියන එක තේරුම් ගන්න නැන්නේ. යම් කිංචි සංවේගම්ම සබ්බන්තං නිරෝධම්ම මම ඕක තේරුම් ගත්ත නිසා කොණ්ඩඤ්ඤහඳුරෝ සෝවන් හේ දැන් අර කියපු ඒවට ගැලපෙනව නේද යම් කිංචි සංවේගම්ම සබ්බන්තං නිරෝධ ධම්මං කියන නුවණයි එම නුවණක් ආවොත් සෝවන් වෙනවා ඒ කොණ්ඩඤ්ඤ හඳුරවන්න නම් අපිත් බැරි කමන්නේ නෑ ඕක අහලා ඕක තේරුම් ගන්න සෝවන්
ඒක තේරුම් ගන්න ඒක තේරුම් ගන්න සෝවන්
මෙතින් අනිත් අයට තිබුණ නැද්ද පෙරපෙ කොණ්ඩඤ්ඤ හඳුරන්ට විතරද පෙරපෙන් තියෙන්නේ පෙරපින් කතාව නේ පෙරපින් හින්දා තමයි දහම අහන්න ලැබෙන්නේ තේරුම් ගන්න පෙරපිනට නෙමෙයි තේරුම් ගන්න කොච්චර පෙරපින් තිබුණත් වැඩක් දැම්මෝට ප්‍රඥා ප්‍රඥාවෙන් දැක්කොත් තේරුම් ගන්න. ඒකට පෙරපින් අදාළ නැහැ. පෙරපින් අදාළ වෙන්නේ ඕක අහන්න ලැබෙන්නේ පෙරපිනකට. නෑ අපි දහමක් තියෙන කාලෙක ඉපදුනේ පෙරපින්. නේද? මුස්ලිම් නැවි බෞද්ධයලා ඉපදුනේ පෙරපින්. ඒක ප්‍රඥාව නෙමෙයි ඒක පින. ඇහෙන දහම තේරුම් ගන්න. ඒක පෙරපින නෙමෙයි. ඒක ප්‍රඥා. ඇලුනට ප්‍රඥාව ලැබෙයි. එහෙම ගන්න එහෙම බුදුහාම කියෝදී. ඔයගොල්ලෝ පින් කර කර ඉන්න ප්‍රඥාව පහළ වෙයි. බුදුහාම දරෝ වෙන්නේ අරෙස්ට් ആയി ඊට පස්සේ. නේද? තමාරේ කරන්න දෙයක් පෙන්නලා තියෙනවා. ඇට පිළිවෙල. මට පෙරපින් තියනවා කියලා නිකම් බලා හිටියට එහෙම අවබෝධයෙන් එකක් නෙවෙයි. නේද? එහෙනම් පුළුවන් අඩු ගන්නේ සෝවන් වුණාට පස්සේ නේද? මේ තියනනේ පැටි පොඩ තත්තරයි ඉන්නේ. හත් වෙනි දරේවත් කොහොමරි ඉවර වෙයි
හැබැයි.
මූලික ප්‍රඥාව හදා ගන්න ඕන නේද? එතකොට මේ සෝවන්නේ කියන්නේ සම්මාදිට්ඨිය හදාගන්න දහම නුවණින් ඉවසන්නම වෙනවා. දහම හොයන්න. ඒක පෙරපින් වලට දීලා හරියන්නේ නැහැ. ඒකෙන් බුදු දහම නම් නෙවෙයි. ඒ අපි හදාගත් එකක්. ඔව් ධර්මයේ පූජය කරාම ධර්මය ලැබෙයි කියන. ධර්මය ලැබෙයි. ප්‍රඥාව ලැබෙන්න. දැන් ඔයගලන්ට ඔය බණ පොත් එහෙම නිකන් ලැබෙන්නේ ඉතින් ධර්ම දානි කරලා. පොත ලැබුණාට අවබෝධ වෙනවා. එහෙම දහමක් නෙවෙයි. අරියස්ථාංගික වර්ග කියන්නේ මේ දාන දිවි ඉන්න කියන එක නෙවෙයි. ඒ සම්මාදිට්ඨියෙන් සම්මාදිට්ඨියෙන් පටන් ගන්න වඩාත් තියෙන මාර්ගය. දැන් ධහම අහන්න ලැබෙන්නේ පෙරපින්. පෙරපින් තිබුණ නැත්නම් ධහම අහන්න ලැබෙන්නේ. අහන්න ලැබෙන එක වල. එහෙම වෙනාම ගොඩක් තියෙනවා. දහම අහන්න ලැබෙන එක වලකිනවා. අනිත් ඔක්කොම තියෙනවා. දහම අහන්න ලැබෙන එක මොකක් හරි ඉඳ වලකිනවා. ඒ වගේ දේවල් වෙනවා. ඒ කියන්නේ සමහරුන්ගේ අකුසලයක් හින්දා ඒක වලකිනවා. ඒ කියන්නේ ඒක මොකක් හරි ඉඳ යටපත් කරගත්තොත් දහම ඉක්මනට අවබෝධ කරන්න පුළුවන්. ඉතින් මේ සිංහලට බාර දෙන්න එපා අවබෝධය ප්‍රඥාව නේද දැන් අර බුදුහාමුදුරුවෝ කියනා නේද අර සිටුවරෙකුයි ඒ නෝනායි මහත්තයයි පාරේ හිටව කා යනවා දැකලා මේගොල්ලෝ අර ඒ කාලේ ඇහුවා නම් රහත් වෙන්න පුළුවන්. ඔහොම කාල වලට බෙදලා ගියනෝනි නේද? දැන් ඒගොල්ලන්ට පින නැතුව නේද? ඉතින් පින නැහැ. මාවත් හින්දා නේ එහෙම උපදින්නේ නේද? ඔව්. 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 දැන් මන්දබුද්ධික වෙලා එකතු වුණත් ඉතින් මනුෂ්‍යයා වුණාට වැඩක් නැහැ. ඒක අකුසලයක් නේ. එතකොට දහම අහන්න ලැබුණක් ප්‍රයෝජනෙ ගන්නද? ඒ අකුසල් බලවත් ඒකෝට. බෑනේ ඉතින්. මන්දබුද්ධික කෙනෙකුට බෑනේ තේරුම් ගන්න නේ.
සාමාන්‍යයෙන් මේ පිටක දන්ත පූජා කිරීමෙන් දන්ත පූජා
කිරීමෙන් වේගපත් නම් වෙනවා. අනේ එහෙම කියලා සාමාන්‍යයෙන් අපි කියනවා ඉතින් ඒක ඔය හින්දු ආගමෙන් ආපු එක. දාන දීලා ප්‍රඥාව වඩන එක. ඒකයි ඔය පස්සේ ඉතින් ප්‍රත්‍ය ලබා ගන්න හදපු එකක්. මේ සතරේ
යන්න දෙයක්
නැහැ. අපි ඔය ඇටලෙලෝනේ
නේද වැඩි. ඒක තේරුම් ගන්න ඕනේ ඇයි ඒවා කියන්නේ කියලා. ඒවද දේශනා කරන්න ගියේ චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාද වගේ දේවල්. එන්න. හේ. අපිට ඒක දේවල් අහන්න ලැබෙන්න පුළුවන්. ධර්ම ප්‍රඥාවෙන් අහන්න කියනවනේ නේද? මොනින් වුණත්
යනවා
බුදුන් මහා රහතන් වහන්සේට තෙරපින් තිබුණ තරම් නිදිමතේන ගතිය එහෙම කතාවක් තියනා නේද මේ? ඔව්. ඒ ඉතින් සමහර අකුසල් හින්දා දුෂ්කර වෙන්න පුළුවන්
අවබෝධ කරගන්න. බාධක
වෙන්න පුළුවන්. ඒකට තෙරපින් අවශ්‍යයි. ඒකට තෙරපින්. මාර්ගය ගමන් කරන්න හදනකොට මම අද කන්න නැති වුණා නම් එහෙම ඉතින් මදි. හේ දැන් මේ ශාලාව නැති වුණා නම් අපි එළිය තෙමිනේ කතා කරන්න පුළුවන්. නේද? තිනක් තිබුණ හින්දානේ එහෙම තැනක් හම්බ වුණේ. නේද? දැන්
අනිදිමාලට
එකපාර ප්‍රඥාවද ඒකත් දැන් එතන පේනවා සීලය කියන එකටත් මේකත් සඳව දාගන්න හොඳ නැහැ. සීල රැක්කොත් විතරයි මේක අවබෝධ වෙන්නේ කියලා මතයකුත් තියෙනවා.
සීල සමාධි කරා.
ඔව්. ඒවා ඔය පස්සේ හදාගත්තා ඒවා දැන්. ගාංගුලි මාල කොහොමද අවබෝධ කරේ? එච්චර මිනි මර මරන්නේ.
සීල එතන.
නේද? හැබැයි මේවා හරි ප්‍රඥාවෙන් ගන්න ඕනේ කියන්නේ සීලෙට ඉන්නේ පාහිනේ කරිවේ මේ කියන්නේ සීලයට විතරක් බාර දෙන්නේ ප්‍රඥාව කියන්නේ සීල් රැකනක හිටියටම සෝවාන් වෙන්න නම් බැහැ ධර්ම හොයන්න සම්මා දිට්ඨිය ඇති කරගත්තොත් විතරයි සෝවාන් වෙන්නේ සම්මා දිට්ඨිය සීලෙන් ඇති වෙන්නේ ඉතින් උදව්ව. තින් උදව්වක් වෙනවා. එහෙම කියන්නේ. උදව් වුණාට ඒකෙන් විතරක් අවබෝධ වෙන්නේ නැහැ. දැන් සමාධිය උදව්වක් කරනවා. සමාධියෙන් විතරක් අවබෝධ වෙන්නේ. හේ. මොනින් එවසින්න. දහම, ඒ කියන්නේ ඒකනේ දහම අහන්න ඕන කියන්නේ. සද්ධර්ම ශ්‍රවණය තියෙන්න ඕන. පරිපිනට විතරක් පුළුවන් නේ. ධර්මයේ අහුනත් විතරයි යෝනිසමනකාරකලු. දහමක් අහලා තේරුම් ගත්තොත් විතරයි කොහොමද දැන් මෙනෙහි කරන්න ඕන කියන එක දැනගන්න. නැත්තම් යෝනිසමනකාරය වෙන්නේ. අපි අර ලෝකෙටයි කී විදිහට මෙනෙහි කර කර ඉන්නවා යෝනිසමනකාරය කියලා. ලෝකෝත්තර පැත්ත නිවි. නේද? ඒ වචන කිව්වට වැඩක් නැහැ. ඒකේ අර්ථය එන්නවා. මේක ලෝකෙන් ඈතර වෙන මාර්ගයද කියන නුවණ එන්නවා. ලෝකෙට අහු වෙලා කරන වැඩක්ද ලෝකෙන් ඈතර වෙන දෙයක්. දැන් රූපස්කන්ධය කියන්නේ 11 ආකාරකින් යම්කිසි රූපයක් තියනවාද ඒකට කියනවා රූපස්කන්ධය කියලා. මොකද්ද 11? අපි දැන් කිව්වා අජ්ජත්ත බහිද්ද ජාති දෙකක් නේද? ඊළඟට අතීත අනාගත වර්තමාන. එතන තුනක් තියෙනවා නේද? අතීත රූප, අනාගත රූප, වර්තමාන රූප. හරි? තුනයි අජ්ජත්ත බහිද්දයි පහයි නේද? ඊළඟට දුර රූප ළඟ රූප. අර මම අතන මෙතන කියලා
කිව්වේ.
දුර රූපයි ළඟ රූප. නේද? ඊළඟට තව ඉස්ජාති තියෙනවා අපි
තමයි. ඊන රූප ප්‍රණීත රූප.
ඊන ප්‍රණීත කියන්නේ අපි කැමති ඒවා අකමැති. දැන් කැමති අකමැති රූපයක් එන්නේ මම හිතියොත්ද නැද්ද? කෙනෙක් කැමති එක තව කෙනෙක් කැමති නැහැ. පුද්ගලයා කොළහම කිව්වද? මොනවාද අද? තීන ප්‍රණීත දෙක හරි. ගොරෝසුසිය මේකේ පුද්ගල හැඟීම තියෙනවා. මේ දික්තිය අපිට ගොරෝසු නේද? රළු නේද? දැන් හුලඟ වාතයේ කියන එක සී නේද? ඇයි අපිට මේක ඇතුලෙන් යන්න පුළුවන්? වාතයේ අපිට යන්න පුළුවන් නේද? එතකොට ඒක අපිට සී. දැන් මාළුවෙකුට වතුර ගත්තොත් එහෙම වතුර ඇතුලෙන් මාළුව යනවා නේද? ඔත සියුම් අපිට වාතය වගේ ඇති නේද මාළුවට වතුර? මේ දැන් දෙවි කෙනෙකුට හරි භූතයෙකුට හරි දික්තිය ඇතුලෙන් යන්න පුළුවන්. අපිට වාතය වගේ ඇති එයාට මේ දික්තිය නේ. ඒක එයාට ඒක සියුම් නේද? අපිට රළු වුණා. එහෙනම් ඒ රළු සියුම් ගතියත් පුද්ගල භාවයේ මතයි නේද? මම ඉන්නවා. ඒක තමයි මම කිව්වේ. දැන් ස්කන්ධයක් පණවන්න බෑ මම නැති. රූපස්කන්ධයේ 11 ආකාරයෙන් මොකකින් ගත්තා? මම රිංගලයි. අතීත අනාගත කියනකොට මම ඉන්නවනේ. අතීතේ අනාගත කාලයට දාලානේ නේද? ආත්ම සංකල්පෙට ඇවිත් ඒ වර්තමානයේත් අපේ මුලාව හින්දා දැන් වර්තමානයේ වතුරේ බල්ලා ඉන්නවා කියන්නේ මේ මුලාවට අහු වෙනවා. අවිජ්ජාපච්චා සංකාරය. දැන් වර්තමානයේ රූපයක් එළියේ තියෙනවා කියන්නේ අවිජ්ජාපච්චා සංකාරය. නේ ආයතන මුලාවකින් මේ රූපේ පනවන්නේ මේ මොහොතේ. එතකොට තුන් කාලයක වැටුණක් මුලා වෙලා, දිව ළඟ තිබුවක් මුලා වෙලා, අජත්ත බහිත් තිබුවක් මුලා වෙලා, සීන ප්‍රණීත තිබුවක් මුලා වෙලා, ගොරෝසු සීන් තිබුවක් මුලා වෙලා. මුලා වෙලා කියන්නේ පුද්ගල සංකල්පේ මතයි. එකයි නම් කිව්වේ උපාදානස්කන්ධේ ස්කන්ධේ අතර අපිට වෙනසක් නැහැ. ස්කන්ධේ කතා කරනකොට උපාදාන කරලා ඉවරයි. එනිසා තමයි අසුරු කළොත් මම වෙන්නේ. උපාදාය අස්මීති හෝති නෝ අනුපාදාය. රූපං උපාදාය අස්මීති හෝති. රූපේ අසුරු කළොත් මම වෙන්නේ. අසුරු නොකරගෙන නෙවි නෝ අනුපාදාය. හඳයි යන්න ඕවා තමයි ප්‍රශ්න කරන්න ඕනේ. රූපස්කන්ධය කියන්නේ ඔය 11 ආකාරය. වේදනා ස්කන්ධය කියන්නේ ඔය 11 ආකාරයයි. අතීත වේදනා, අනාගත වේදනා, වර්තමාන වේදනා, දුරල වේදනා, ළඟ වේදනා, අජත් වේදනා, දරිද්‍ර වේදනා. සියුම් වේදනා, ඕලාරික වේදනා. ඈ? හීන වේදනා, ප්‍රතිනිත වේදනා. නේද? එතකොට ඒ 11 ආකාර වේදනාවක් තියෙනවාද? ඒක වේදනා ස්කන්ධේ. ඉතින් අපිට තේරෙනවා ඒක උපාදාන. උපාදානේ නැතුව අපිට වේදනා ස්කන්ධයක් පණවන්න බෑ. මේක පුද්ගල හැඟීම මතයි. එදන් රූපස්කන්ධේ විස්තර කරනවා මේ නැතන ධාතු විභංග සූත්‍රය. නැත්තම් මහා හත්ති පදෝපම සූත්‍රය දෙකෙන් මම තියනවා ඒවා. ඒවා කියවලා බලන්න. ඔය රූපස්කන්ධය කියන්නේ මෙන්න මේ 11 ආකාරයෙන් එකක්. ඊළඟට ඔකේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා පෙන්නනවා රූපස්කන්ධය. ඈ පඨවිය කියන්නේ තද ගතිය. තද ස්වභාවය. තදයි කියලා හිතෙන ගතිය. මේ පාළි වචන ටිකක් තියෙනවා. කක්කලං කරිගතං වන්නහම මේ ඒ තද ස්වභාවය ගැන කියන වචන ටික. හරි? ඒ පඨවිය විස්තර කරන්නේ එහෙමයි. යම් කිසි තද ස්වභාවයක් පණවන්න පුළුවන් නම්. ඒ පඨවිය විස්තර කරන එකේ තව වචනයක් එනවා. ඒ සාමාන්‍යයෙන් කතා කරන්නේ නැති උපාදීන. උපාදීන. ඒ කියන්නේ මේ මම අනුව ගිය පුද්ගලයා අනුව ගිය ස්කන්ධයක් තමයි පණවන්නේ. පඨවිය කිය. මොකද දැන් අපිට තදගතිය මං කියුවේ දැන් දෙවියන්ට තදගතිය නෙමෙයි මේ දිට්ඨිය නේද? ඒකට ඒ පුද්ගලයේ අනුව ගිය ස්වභාවයක් ඒක. දැන් ඕලාරික සියුම් කියන එක අපිට ඕලාරික සියුම් එක තව ජීවියෙකුට වෙනස් වෙන්න පුළුවන්. නේද? ඒවා පුද්ගලයේ අනුව ගිය එකයි උපාදීන කියන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ ඒවා පැනවෙන්නේ පුද්ගල ස්වභාවයක් අනුව. අපි හිතන්නේ එළියේ තියනවා කියලානේ. එහෙම එකක් නෙවෙයි ඒක. එළියේ තියනවා කියලා අපි හිතනවා. හරි. දැන් විත්‍ය දන්නේ මම තදයි කියලා. අපේ විඥාණයෙන් තමයි කියන්නේ. තද ගතියක් ඒකේ තියෙනවා. තද ගතිය හැදුනේ කොහේද? හිතේ නේද? අපේ මනසනේ දැනගත්තේ. ඒ ස්වභාවය තද ගතිය. ඒකත් හිතෙන් ඇතුළේ එළියට. ඒකට පෘථග්ජනයා පඨවින් පඨවිතෝ මඤ්ඤති. පඨවිය පඨවිය කියලා මඤ්ඤනා කරනවා. රහතන් වහන්සේ පඨවින් පඨවිතෝ න මඤ්ඤති. පඨවියේ පඨවිය කියලා මඤ්ඤනා කරන්නේ නැහැ රහතන්. ඒ මූලපරියායයි සි. සේක පුද්ගලයා පඨවින් පඨවිතෝ මාමඤ්ඤති. මාමඤ්ඤති කියන්නේ දැන් තාම මඤ්ඤනා වෙන සේක පුද්ගලයා කියන්නේ කවුද? මාර්ගයේ ඉන්න අය. සෝවාන් මාර්ගයේ ඉඳලා රහත් වෙනකන් ඒ අතරේ අයට කියනවා සේක පුද්ගලයා. පෘථග්ජන නෙවෙයි. ඇයි? එයාට සම්මා දිට්ඨිය තියෙනවා නේද? පුතග්ජනයට සම්මාදිට්ඨිය නැහෙනේ. සේක පුද්ගලයාට සම්මාදිට්ඨිය තියෙනවා. එතන දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං තියෙනවා. නේද? හැබැයි එයාටත් තාම මඤ්ඤණා වෙනවා. පඨවිය එළියේ තියෙනවා කියලා හිතෙනවා. හරි? ඒ තාම රහත් වෙලා
නැහැ.
අසේකන නම් තියෙනවා. ආ ඔව්. රහත් උනොත් තමයි න මඤ්ඤති. හැබැයි මෙයාගේ වෙනසක් තියෙනවා පුතග්ජනයට වඩා. එයාට එහෙම තිබුණාට දැන් සම්මාදිට්ඨියකුත් තියෙනවානේ. එතකොට නුවණක් එනවා මට මෙහෙම හිතුණාට රහතන් වහන්සේට ඔහොම නැහැ. ඇයි Nirodha ඥානය තියෙනවා. නේද? අවිද්‍යාව නිසා මෙහෙම තිබුණාට අවිද්‍යාව නැති මනසට ඔහොම නෙවෙයි කියලා දැක්ම තියෙනවා. එතකොට එයා අන්නේ අරකින් මිදෙන්න උත්සාහයක් තියෙනවා. ඒ මිදෙන්න උත්සාහයට කියනවා මාමඤ්ඤති. පු탁ඥය මඤ්ඤති. සහතන් වහන්සේ නමඤ්ඤති. සේක පුද්ගලයා මාමඤ්ඤති. ඒ කියන්නේ මඤ්ඤනා වුණාට මේකෙන් මිදෙන්න උත්සාහයක් තියෙනවා. එයා දන්නවා මේක මඤ්ඤනාවක් කියලා. සිහිය නුවණ පිහිටන වෙලාවට දන්නවා. අනිත් වෙලාවට අහුවෙලා. සම්මා දිට්ඨිය යෙදෙනකොට සිහිය නුවණ පිහිටනකොට දන්නවා. මට මෙහෙම වුණාට ඔය මෝඩකමට ඔහොම පැනෙව්වට රහතන් වහන්සේට අවිද්‍යාව නැති මනසට ඔහොම පැනවෙන්නේ නැහැ නේ කියලා දන්නවා. අර පුරුද්දට තාම ඉතින් අහුවෙන ගතිය තියෙනවා. ඒ ගතිය නැති වෙන්නේ රහත් වෙනකොට. හරි. එතකොට එයා දන්නවා එතකන් ඔන්න වැඩ පිළිවෙලක් තියෙනවා. මාර්ගයක් වඩන්න තියෙනවා. හරි. ඔක්කොම ධර්මයේ එක එක තැන් වල කියලා තියෙනවා. අපිට ගලප ගන්න බැරි කම තමයි වෙලා තියෙන්නේ. මොකද මේ සම්මා දිට්ඨිය අඩුවක් නිසා. ලෝකෝත්තර දර්ශනේ අඩුවක්. අයින් වෙයිද එතකොට?
ඒ තමයි කෙලෙස්.
නෑ එළියේ කෙනෙක් ශරීරයක් නෙමෙයි ඔය තියෙන්නේ සතර මහා ධාතු. නේද? ඔව්. ඉතින් දැන් කෙනෙක් ඉන්නවා කියලා දැනගත්තේ කවුද? මම. ඔය කෙනෙක් නෙමෙයි සතර මහා ධාතු කියලා දැනගත්තේ කවුද? ඒත් මම. ඔව්. දැන් එහෙනම් එතනින් එහාටත් යන්න. එතන සතර මහා ධාතුව තියෙනවා. දැන් සතර මහා ධාතු කියන්නේ රූපනේ. මේ රූපයක් තියෙනවා නම් බුදුහාමුදුරුවෝ පෙන්නනවා වැඩ පිළිවිද. රූපේ ඇත්ත දකින්න නම් මොනවද හොයන්න කියන්නේ? රූපේ සමුදය. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් වේර කියන්නේ. සතර මහා ධාතුව හරි තියෙනවා නම් ඕකේ සමුදය හොයාගන්න. ඇයි සතර මහා ධාතුව තියෙනවා කියේ? මොන ආයතනෙන්ද දැනගත්තේ? හොඳයි. මෙහෙන් දැනගෙන එහෙන් තියෙනවා.
සම්මා කියලා
දකින්නකොට මෙතන දකින්නේ කතර මහා ධාතු විශ්ය කම්මල වේදිය පිට එනකොට ඒක මදි
මදි එලානේ
ඒක මදි සතර මහා ධාතු ඉතුරු වුණා
ඉතින් සතර මහා ධාතු
තියෙනවා ඒ බව මම දැනගන්නවා එතන තමයි සමුදේ ලෝකෙන් එතර වෙන සමුදේ මොකද අර සමුදේ හොයලා තියෙන්නේ බාහිරින් ශරීරේනේ කඩලා බින්දලා බලලා තියෙන්නේ ඔක තේරුම් ගන්න අර වතුරේ ඉන්න බල්ලව දැන් කඩලා බින්දලා බලනවා. ඔය බල්ලා හැදිලා තියෙන්නේ සතර මහා ධාතුවෙන් කියනවා. තාම මුලාවෙන්. ආයතන මුලාවෙන් කනවපු බල්ලේ, අවිද්‍යාවෙන් පනවපු බල්ලේ කියලා දැක්කොත් සතර මහා ධාතුවත් ඒ බල්ලා හැදුණා සතර මහා ධාතුවත් අවිද්‍යාව මතයි පනවලා තියෙන්නේ. එතන තමයි රූපය පිටිසිඳ ගන්නෙ. අතන තමයි ගොඩක් වෙලාවට අහු නොවුන තැන. සතර මහා ධාතුක දැක්කහම ඔක්කොම හරි කියලා
නිතන්නේ.
එතනත් රූපෙට ඔකර මේ මාර්ගයේ භාගයක් විතරයි. ඌර ප්‍රතිපදාව. කෙනෙක් මතක් වුණොත් එළියේ සතර මහා ධාතුව මෙහි හිතේ කෙනා හැදුනේ කියන එක ඒක එක කොටසක් විතරයි. එළියේ සතර මහා ධාතුවක් තියෙනවා මෙහි හදපු ගණක් තියෙනවා නාමෙත් තියෙනවා රූපෙත් තියෙනවා මේ දර්ශනයේදී නාමය පිහිටන්නේත් නැහැ රූපය පිහිටන්නේත් නැහැ රහතන් වහන්සේගේ මනස එත්ත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති නාමයයි රූපයයි ශේෂයක් නැතිවම අශේෂං පපාහරිම ඒකට තමයි විඥානයන් අනිදස්සනන්නේ විඥානයට මොකුත් වෙන්නන්න බැරි සතර මහා ධාතුවවත් වෙන්නන්න බැරි ඒකත් මඤ්ඤණා කරන්න තියෙනවා. ඒ වගේ දහමේ ගැඹුරුක. එයාට මේ මේ දැක්ම එනකොට පේනවා නේද? ඒ වගේ දෙයක්.
දැන් අපි
එක ලොකුම මුලාව. ඒක ලෝකෙට අයිති.
සතර මහා ධාතු මේ හැදිලා තියෙන සතර මහා ධාතු මේ හැදිලා යමක් කියන එක අපි දැක්කේ
නෑ 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 ඒක නෙමෙයි මෙතන ප්‍රශ්නේ. අනිත්‍ය බැලුවේ බාහිරෙන්ද තමන් තුලින්ද?
දැන් බලලා තියෙන මානෙන්නේ තමයි.
ඇහැ අනිත්‍යයි කියලා බලවන්නේ බාහිරෙන්ද තමන් තුලින්ද? කොහෙ තියෙන ඇහැද? ඒකත් හිතෙන් ඇදලා එළියෙන් තියපුවා. තේරෙනවා? එතකොට අනිත්‍ය කියන්නේ ඕක වෙනස් වෙනවා කියන එක නෙවෙයි. නিত্যකලේ මෝඩකමට කියලා දකින එක. බාරගත්තේ මෝඩකමට. අද වතුරේ බල්ල හැදුවේ මෝඩකමට. අවිද්‍යාව තියෙනකන් ඕක තියෙනවා. විද්‍යාව නැත්තම් ඕක උපදින්නේ නැහැ කියන ධර්මතාවය තමයි අනිත්‍ය කියන්නේ. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ කියලා බලන එක රූපයේ අනිච්ච සංඥා. අහලා තියෙනවද? එතකොට මේ ඉති රූපං ඉති රූපස්ස සමුදයෝද ඔය බැලුවේ? අමතක වෙනවා ඒක තමයි.
එතකොට ආයි රූපය.
මෙයි රූපය. ඒ තියෙන රූපේ වෙනස් වෙනවා කිව්වට සමුදය වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියන්නේ සමුදය බලන්න.
ආයි මතක් කරනකොට මේක හේතු නිසා හටගත්ත
දෙයක් හේතු මොනවද? අවිද්‍යාව කොහෙද? මේ පැත්තේ. එළිය රූපේ නැහැ අවිද්‍යාව. එළිය රූපේ ඇතුලේ මේ අවිද්‍යාව. මේ අවිද්‍යාව නැත්තම් රූපේ උපදින්නේ. ඔන්න ඔක බලන එකට කියනවා රූපේ අනිච්ච සංඥා. හරි, ඔක තියෙන්නේ අනිච්ච සංඥා සූත්‍රයේ. ඒක තමයි බුද්ධ දේශනාව. අපි ඕක වෙනස් කරගෙන ඉන්න එළිය තියෙන එක වෙනස් වෙනවා වෙනස් වෙනවා ඕක අනිත්‍යයි. ඒක සමුදයක් බලවනේ. ඒ කියන්නේ වතුරේ ඉන්නා බල්ලෙක් ඌ වෙනස් වෙනවා කියලා බලනවා වගේ වැඩ. සමුදේ බලලානේ කොහමද ඔක හටගත්තේ කියන එක බැලුවිනේ. ඉතින් කොහොමද ඇත්ත අවබෝධයෙන් හටගත්තට පස්සේ ඒකේ ලක්ෂණ ටිකවල ඒක පූර්ව ප්‍රතිපදාව. ඔය වෙනස දකින්න පුළුවන් නම් සම්මාදිට්ඨියෙන් තන තමයි ලෝකෙට අයිති එකයි ලෝකෝත්තර දර්ශනේ වෙන වෙන තැන. මගයි නමගයි අඳුරගන්න තැන කියන්නේ ඔන්නෝ. ඔකට නම් දෙනවා මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධි කියලා. ඒ වචන වලින් කිව්වොත් වෙන තේරුමක් කියන්නේ. එළිය තියෙන රූපේ අනිත්‍ය දකින එක ඕක කියලා කියන්නේ. ඒ සම්මාදික්කියට ඒක කතා කරලා වැඩන්නේ. ඒ පටිච්ච සමුප්පන්න බව. එළිය තියෙන එක වෙනස් වෙනකොට කෝ පටිච්ච සමුප්පාද කෝ චතුරාර්යක. මේකෙදි හොඳට පේනවනේ නේද? රූපයක් නැනෙව්වොත් දුක, රූප උපාදාන. ඒක වෙනස් වුණාට වැඩක් නැහැ දුක. නේද? දුක හටගත්තේ කොහොමද? සමුදය මෙහි අවිද්‍යාව. අවිද්‍යාව නැත්තම් ඔක හටගන්නේ නැහැ. නිරෝධය. ඒ ඥානෙ ඉන්නවනේ. ඒකට තමයි අනිත්‍ය සංඥාව වඩනවා කියන්නේ. ඔය ඔන්න ඔය දැක්ම ඇති කරගන්න. දැන් ඔන්න ඔය අවබෝධය ඇතිව ආයේ කියවන්නකෝ ඔය පොත් එහෙම. ඒකට තව තව තේරුම් ගන්න පුළුවන්. එහෙනම් අපි අදට අවසන් කරමු නේද? ඒ හොඳයි. මේ කාලය තුල ඔයගොල්ලන්ට සතුටු වෙන්න පුළුවන්. මේ කාලය තුල හොඳ සීලයක් රැකුණා නේද? ඊළඟට මේ කියන දේවල් අහගෙනත් හිටියා නේද? අහගෙන හිටියේ සමාධියක් තිබුණා නේද? නැත්නම් හිත එහෙම හිටුණානේ මේ කහන් ඉන්න බෑනේ. නේද? එතකොට ඒක ගැන මෙනෙහි කිරීම තුල වැඩෙන්නේ ප්‍රඥාව. ඒ සතුටු වෙන්න පුළුවන් සීල සමාධි ප්‍රඥා වැඩුණා. මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්ත මේ දවස තුලම පින් ගොඩාක් රැස් කරගත්ත. පින් රැස් කරගත්ත වෙලාවේ අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවිදේවතුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්වා, සතුටටපත් වෙත්වා, දිවයිසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්මාවබෝධයේ පිණසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවිදේවතාවන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමවත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් අපල උපද්‍රව ලෙඩ දුකක් ආදී කිසියම්ම කරදරයක් වෙන්න තියෙනවා නම් ඒ සෑමගෙන් අප සෑම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. යම් කිසි මළගිය ඥාති කෙනෙක් පින් බලාපොරොත්තු වෙ ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්මාවබෝධය ලබා ගන්න පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ රැස් කරගත්තු පින් වල බලයෙන් අපිට පුළුවන් ප්‍රාර්ථනයක් කරන්න. පින් රැස් කරගත්තු වෙලාවක කරන ප්‍රාර්ථනා හරියනවා. හොඳම ප්‍රාර්ථනාව ඉන්න ඕන යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් යාව නිබ්බාන ප්‍රත්‍ය. අපිව මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේපා. නාමේ බාල සමාදම්. යගෙන ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. සතං සමාදමෝ හෝතු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඒ වගේම අපේ මේ අවිද්‍යාව ගැන ගොඩක් කතා කළානේ. අවිද්‍යාවෙන් කරන සංකාරණේ ඔය එළියේ තියෙන්නේ නේද ලෝකෙ? ඒකට ඒ සංකාරවල ලක්ෂණය තමයි අනිත්‍යයි අපෞදුකටපත් කරන. සබ්බේ සංකාරා අනිත්‍යාති දුක්ඛා. එයාගේ මේ හිතේ ඇති වෙන ධම්ම. හිතට අරමුණ වෙන ධම්ම සේරම සබ්බේ ධම්මා අනාත්තා. ඒවයි ආත්ම ස්වභාවය නැහැ. එළියේ තියෙන දේවල් නෙමෙයි හිතට අරමුණ වෙන ඒවා. නේද? ඒක සබ්බේ ධම්මා අනාත්තා. මේ බව ප්‍රඥාවෙන් දකින්න. යදා පඤ්ඤාය සස්සති. එතකොට අර මෝඩකමට නිින්ද දුක කලකිරිලා අතාරින. මොන මෝඩකමටද අර වතුරේ බල්ලෝ හදලා දුක් විඳින්නේ? කලකිරෙන. අතන ලෝකේ ගැන කලකිරෙන. මෝඩකමට නෙවෙයි පනෝල දුක් විඳලා. අතනින් බින්දති දුක්කේ. ඒක තමයි නිවනට මාර්ගයේ සමංගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනින් බින්දති දුක්ඛේ ඒස මග්ගෝ සුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනින් බින්දති දුක්ඛේ ඒස මග්ගෝ සුද්ධිය. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අතනින් බින්දති දුක්ඛේ ඒස මග්ගෝ සුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා ප්‍රමුච්ඡතු සාදු සාදු සාදු. පෙරුවන් සරණ.
ආයේ තියෙන්නේ එතකොට ඔක්තෝබර් 8 නේද?